All was in the dark. God sent Newton. When God sent Newton, there was light. අන්නේ වාගේ අදහසක් එතන තියෙන්නේ. මේ ඒකයි Age of Enlightenment කියන එකක් කිව්වේ. මම ඕක මේ ඔය බටහිර ලෝකේ බණ කියනකොට මම ඕක සඳහන් කරනවා. නමුත් ඊට වඩා 1500කට ඉස්සරලා බුදුරජාණන් වහන්සේ තමයි මේ ඔය ඩිටර්මිනිසම් කියන මේ එක ලෝකෙට දුන්නේ. ඒ ඩිටර්මිනිසම් එක තමයි පටිච්ච සමුප්පාද. හැබැයි එක මානසික විද්‍යාඥයෙක් මනෝවිද්‍යාඥයෙක් හිටියානේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා. මං ඔය ඉස්සෙල්ලත් එයාගේ නම කිව්වා. ඒ මනුස්සයා හොයාගත්තා මේ ලෝකේ සිද්ධ වෙන දේවල් විතරක් නෙමෙයි, මනුෂ්‍යයාගේ මනස වැඩ කරන හැටි, හිත වැඩ කරන හැටි හේතුඵල ක්‍රමයෙන් තමයි සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ විදිහට හේතුඵල ක්‍රමයෙන් සිද්ධ වෙන නිසා ඒකට වෙනම නමක් දැම්මා. සයිකික් ඩිටර්මිනිසම් කියලා. සයිකික් ඩිටර්මිනිසම් කියන්නේ මේ මනසෙත් තියෙන ඩිටර්මිනිසම්. ඒ පටිච්ච සමුප්පාදය අනුව තමයි හිත වැඩ කරන්නේ. ඒකෙන් අදහස් කරන්නේ මේ හිතන පුද්ගලය කියලා කෙනෙක් නැහැ. දැන් කල්පනා කරනවා කියවට කල්පනා කරන පුද්ගලෙක් මෙතන නැහැ. කල්පනාව කියන එක සිද්ධ වෙන්නේ හේතුඵල ක්‍රමයට. දැන් අර මේ මිනිස්සු ඉස්සර හිතාගෙන හිටියේ මේ ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ දෙයෝ නිසා කියලා. නමුත් මේ ඩිටර්මිනිසම් කියන එක තේරෙන්න පටන් ගත්තාම දෙවියෝ නැහැ කියලයි අන්තිමට තේරුනේ. දැන් දෙයියෙක් කරන එක නෙමෙයි මේ හේතුඵල ක්‍රමයටයි සිද්ධ වෙන්නේ. ඒ වගේම තවත් මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ මිනිස්සෙක් මොකෙක් හරි එකෙක් ඇතුලේ ඉඳගෙන තමයි මේ කල්පනා කරන්නේ. දැන් මම කතා කරනකොට හිතාගෙන ඉන්නේ මේ කවුරු හරි ඇතුලේ ඉන්නවා, ඒ පුද්ගලයා තමයි මේ කතා කරන්නේ කියලා. මේ හේතුඵල ක්‍රමයේ මෙතෙන්ට ධර්මයන් පස්සේ ඒ පුද්ගලිකුත් නැහැ කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේ සයිකික් ඩිටර්මිනිසම් කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒකට තමයි පටිච්ච සමුප්පාදේ කියන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ පටිච්ච සමුප්පාදේ කියන වචනේ අර කාරණා දෙකම සිද්ධ වුණා. ඒ ලෝකෙ දෙයියෙක් නමලා නෙමෙයි මෙව හේතු නිසා ඇති වෙන්නේ. ඒ වගේම මනුෂ්‍ය ඇතුලේ මේ හිතනවා කල්පනා කරනවා කියන එකත් පුද්ගලයෙක් ඉඳගෙන කරන එකක් නෙමෙයි. ඒකට තමයි අනාත්මය කියලා කියන්නේ. අනිච්ච දුක්ඛ අනාත්ම කියලා අනාත්ම කියන වචනේ තේරුම ආත්මය කියලා පුද්ගලයෙක් නැහැ. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතුඵල ක්‍රමයෙන්. ඒ හේතුඵල ක්‍රමයෙන් තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. මේ පටිච්ච සමුප්පාදයෙන් පෙන්වන්නේ අනාත්මය. යම් කෙනෙක් පටිච්චසමුප්පාදේ හරියට තේරුම් ගත්තනම් ඒ පුද්ගලයාගේ සක්කාය දිට්ඨි නැතු වෙනවා. සක්කාය දිට්ඨි විතරක් නෙමෙයි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඔක්කොම නැති වෙනවා. ඒකෙන් තමයි සෝවාන් වෙන්නේ. සෝවාන් වෙච්ච පුද්ගලයාට පටිච්චසමුප්පාදේ තේරුණා. අන්නේකයි තීරුව. එතකොට මේ පටිච්චසමුප්පාදේ කියන එක ඔය අද සම්ප්‍රදායේ තියෙන්නේ පටිච්චසමුප්පාදේ කියන එක ආත්ම තුනකට බෙදලා මේ අන්තිම බලපෑම මොකද්ද මේ පෙන්වන්නේ? පුනරුත්පත්ති ඇති වෙන හැටි. ඒ පුනරුත්පත්ති ඇති වෙන හැටි තේරුම් කිරීමක් නෙමෙයි පටිච්චසමුප්පාදේ කියන්නේ. මේ දුක ඇති වෙලා දුක නැති කිරීම කොහොමද වෙන්නේ කියන එක එතන තේරුම් ගන්න. ඒකයි බුදුරජාන් වහන්සේගේ වචන වලින්ම කියවේ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛකන්දස සමුදයෝ හෝති. මේ විදිහට තමයි ඒ දුක්ඛකන්දේ කියන දුක ඇති වෙන්නේ. අන්නේකයි මේක තේරුම්. එතකොට දැන් මේ කියුනේ මේ ඔය සෝවාන් වීමට මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ සෝවාන් වීමට මාර්ගය තමයි ඔය පෙන්න්නේ. මේ සම්‍යක් දෘෂ්ටියෙන් එන්න ඕනනේ සෝවාන් වෙන්න. ඒ සම්‍යක් දෘෂ්ටිය එන්නේ ඇති තමයි මේ කියන්නේ සත්පුරුෂ සේවන. සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්න ඕනේ. ඒ සත්පුරුෂයා ආශ්‍රය කරනකොට සද්ධම්ම ශ්‍රවණ ධර්මය අහන්න ලැබෙනවා. එතකොට ඒ ධර්මය අහුනහම යෝනිසෝ මනසිකාර. ඒ යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. හේතුඵල ක්‍රමයට කල්පනා කරන්න පටන් ගන්න. ඒ යෝනිසෝ මානසිකාරය කිරීමෙන් තමයි සම්‍යක් දෘෂ්ටිය ඇති වෙන්නේ. ඒ සම්‍යක් දෘෂ්ටිය ඇති වුණාම ධම්මානු ධම්ම පටිපත්ති. ඒ දෘෂ්ටිය අනුව ක්‍රියා කරන්න පටන් ගන්න. ඒ තේරච්ච දෘෂ්ටිය අනුව ඒක තමයි සම්මා දෘෂ්ටිය අනුව ක්‍රියා කිරීම තමයි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. ඒ කියන්නේ එතන ආර්ය අෂ්ටාංග මාර්ගයට ඇතුල් වුණා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයට ඇතුල් වීම තමයි සෝවාන් වෙනවා කියන එකේ තේරුම. නම් සෝතාපට්ටි කියන එකේ තේරුම ගලායගෙන යන සැඩපහරට වැටුණා. ඒ මොකද මේ බුදුරජාන් වහන්සේ උපමාවකින් මේක පෙන්වුවේ. ඒ උපමාව තමයි හරියට මේ ගඟකට දැම්මොත් ලී කොටයක්. ඒ ලී කොටේ ගඟත් එක්කම මෙහෙම පාවෙවි වතුරේ පාවෙවි ගිහින් මොහොතට වැටෙනවා. ඒ වගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට යම් කෙනෙක් වැටුනොත් කෙලීමගේ නිවනට තමයි වැටෙන්නේ. ඒකයි ඒක තේරුම. ඒ නිසා තමයි මේ ආත්මේ නිවන් දැක්ක නැතත් ආත්ම හතක් ඇතුළතදී නිවනට වැටෙනවා. සෝවාන් පුද්ගලයා. දැන් ඒක තේරුණා නේ? දැන් ඊළඟට මෙතන මාර්ගඵල කතාවක් ආයේ කියනවා. දිට්ඨි කියන්නේ මේ ඔය සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උද්දපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ යද්දං චත්තාර පුරුෂ යුගානි අට පුරුෂ පුද්ගල අට පුරුෂ පුද්ගල කියන්නේ පුද්ගල අට දෙනෙක් ඉන්නවා. ඒ පුද්ගල අට දෙනා හැටියට පෙන්වන්නේ සෝවාන් මාර්ගයේ ඉන්න පුද්ගලයා සෝවාන් ඵලයට පත් වෙච්ච පුද්ගලයා. ඊළඟට සතරදාගාමි මාර්ගයේ ඉන්න පුද්ගලයා සතරදාගාමි ඵලයට පත් වෙච්ච පුද්ගලයා. අනාගාමි මාර්ගයට ඉන්න පුද්ගලයාත් අනාගාමි ඵලයට පත් වෙච්ච පුද්ගලයාත්. ඊළඟට රහත් මාර්ගයට ඉන්න පුද්ගලයාත් රහත් ඵලයට ගිය පුද්ගලයා. එතන කියන්නේ පුද්ගලෝ හැටියට අට දෙනෙක් ඉන්නවා. එතකොට මේ මාර්ගය කියන්නේ මේ තිත්ක්ෂණයකට නෙවෙයිනේ. පුද්ගලෙක් ඉන්නවා නම් ඒ මාර්ගයේ ඉන්න පුද්ගලයා ඒ මාර්ගයේ පුද්ගලයා ඉන්න පුළුවන් දවස් ගාණක් කරි මාස ගාණක් කරි අවුරුදු ගාණක් කරි ඉන්න පුළුවන්. එතකොට තික්ෂක්ෂණයක් වෙන්නේ නැහනේ. ඒකයි තික්ෂක්ෂණ කතාවම වැරදි කියන්නේ. තේරුණාද? ඒ නිසා මේ මාර්ගයයි ඵලයයි එක තික්ෂක්ෂණයකින් එන්නේ කියන කතාව සම්පූර්ණ බොරු කතාවක්. ඒවා ඉතින් පස්සේ පඬිවරු අදාගත්තු කතා තමයි. ඒකෙම තේරෙනවා ඒගොල්ලන්ගේ පඬිතකම. කොච්චර පඬිත් පඬිවරුද කියලා. ඉතින් ඒ වාගේ මේක තියෙන ප්‍රශ්න ඉවරයි. ආය මොනවාද?
අවසරයි ස්වාමීන් වහන්ස. භාවනාව ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම හිතන්නේ මම මේ කීපයක් එකට කිව්වොත් අපි හම්බුරන්න පුළුවන් වෙයි ඔක්කොම එකට එක්ස්ප්ලেইন කරන්න. ප්‍රශ්න කීපයක් එකට
මොනෝ කරන්නේ?
භාවනාව ගැන තමයි ප්‍රශ්න තියෙන්නේ කීපයක්ම.
ඔව් එනේ.
එතකොට මම එකින් එකට යනවට වඩා ඒ ප්‍රශ්න කීපය ගොනු කරලා කියන්නම් අපි හම්බුරෝ දේශනා කරද්දී. එතකොට මම හිතන්නේ පහසු වෙවි.
මොන දේශනාවේදී
ප්‍රශ්නට උත්තරේ දෙද්දි?
ඈ
ප්‍රශ්නට උත්තරේ දෙද්දි
ඒකව දෙයක තියෙනවා.
භාවනාව ගැන ප්‍රශ්න මෙතන කීපයක් තියෙනවා.
ඒක මට තේරෙනවා. භාවනාව ගැන තේරෙනවා. දැන් ඕක උත්තර කියාගෙන ඉන්නේ මොකද? එක්කෝ ඒක මට කියන්න ඕනේ. එතකොට උත්තරේ කියන්න පුළුවා.
ඒක මම කියන්නේ ප්‍රශ්න කීපෙම එකට කියන්නම්. එකින් එකට නැතුව ඒ කීපෙම
එකපාරට. වෙන දවසක?
නෑ දැන්. එකපාරට ඒ භාවනාව ගැන තියෙන ප්‍රශ්න ටික මම කියන්නම්.
ඔය තියෙන ප්‍රශ්න කියවන්න.
එහෙමයි. ස්වාමීන් වහන්ස, අපි භාවනා කිරීමේදී හිත එක්තැන් කර ගැනීමට සෑහෙන කාලයක් යනවා. මේට හේතුව හා
මේකට හේතුව
හා නිවැරදි භාවනා ක්‍රමය කුමක්දයි අපට තේරුම් කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඊට පස්සේ එක ප්‍රශ්නයක තව එකක් අහනවා සම්ජුණි. ඔබ වහන්සේ පැහැදිලිව ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට විස්තර කළා. සමාධියකට යා යුත්තේ එම සමාධියකට.
සමාධිය
වැඩිය යුත්තේ ඊට අනුවයි.
ඔව්.
නමුත් මේ අදිෂ්ඨාන කර සමාධිවලට යා හැකිද?
අදිෂ්ඨාන කරගෙන
සමාධියකට යන්න පුළුවන් දාන සමාධියක්
යන්න පුළුවන්ද කියලා.
එහෙමයි.
අදිෂ්ඨාන කරලා.
එහෙමයි.
ආහ්.
අනිත් ප්‍රශ්නේ තමයි භාවනා වැඩිීමේදී ආනාපාන සතියට පෙර සමත භාවනාවක් වැඩිම අනිවාර්යද?
ආව්.
මම හිතන්නේ මේ ප්‍රශ්න ටික ඉස්සෙල්ලා
ඉවරද?
අනිත් එක ඊට පස්සේ නෝ තමයි. තව ප්‍රශ්න තියෙනවා. ඒව අපි ඊට පස්සේ සාකච්ඡා කරමු.
එහෙම හරියන්නේ නැහැ. දැන් ඔය එක එක ප්‍රශ්නෙට වෙනම උත්තර දෙන්න ඕනේ. එක පාට ඔක්කොටම දෙන්න බෑ. ඒ නිසා පළවෙනි ආයතනයක් තියෙනවා.
අපි භාවනා කිරීමේදී හිත එක්තැන් කර ගැනීමට සෑහෙන කාලයක් යනවා.
ඔව්.
මේකට හේතුව හා නිවැරදි භාවනා ක්‍රමය කුමක්දයි අපිට තේරුම් කර දෙන්න.
හොඳයි. දැන් ඒක අපි තේරුම් ගන්න ඕන. මම දැන් කලිනුත් කීවා මේ එක එක ගුරුවරු ඉන්නවා මේ ලංකාවේ මේ ලෝකේ එක එක ගුරුවරු ඉන්නවා. සමහර ගුරුවරු මේ Hindu ගුරුවරු. සමහර ගුරුවරු බෞද්ධ නමින් තමයි ඉන්නේ. ඒ ගුරුවරු කීප දෙනෙක්ම භාවනාව කියලා ඉදිරිපත් කරන්නේ හිත එක තැනක තියා ගැනීම කියලා. හිත එක අරමුණක පිහිටවා ගැනීම කියලා. ඔය හිත එක අරමුණ පිහිටවන එකත් මම බොහොම උත්සාහ කරලා මේ තියෙනවා. ඒ අතරේ ඒ හිත එක අරමුණ පිහිටවන්න යෑමේ මොකද වෙන්නේ කියන එක මම දැන් දන්නවා. මේ පින්නතුන් අහලා ඇති ඔය මෝහණය කරනවා කියන එක. ඔය මෝහණය කරනවා කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ hypnosis. hypnotiser කියන වචන. ඕක පටන් ගත්තේ බටහිර ලෝකේ. ඒ බටහිර ලෝකේ මේ පටන් ගත්තා එක්තරා පුද්ගලෙක් ඕම්මය කියන කාලේ කියන්නේ මේ විද්‍යාව පටන් ගත්ත කාලේ. විද්‍යාව අනුව යම කීවහම පිළිගන්නව මිනිස්සු දැන් විද්‍යාව ගැන පැහැදීමක් ඇති වුණානේ. විද්‍යාව ගැන පැහැදීමක් ඇති වෙනකොට දැන් අර දෙයියන්ගේ බලය ගැන නෙමෙයි කතා කරන්නේ විද්‍යාවේ බලය ගැන. ඉතින් ඒ නිසා මේ මෙයා මේ ඔය ලෙඩසෝ කිරීමක් කියලා පටන් ගත්තා. ඒ ලෙඩසෝ කිරීම කියන එක පටන් ගත්තේ මෙස්මා කියලා මිනිස්සෙක්. එයාගේ නම ෆ්‍රෑන්ක් ඇන්ටන් මෙස්මා. එයා ඔය මේ යුරෝපයේ රටක මිනිස්සෙක්. එක්ක ප්‍රංශයේ නැත්නම් ඉතාලියේ ඔය වගේ රටක මිනිස්සෙක්. මේ ෆ්‍රෑන්ක් ඇන්ටන් මෙස්මා මෙයා ගෙනාවා ඔය විද්‍යාව වාගේ පෙනෙන මේ අදහසක්. මොකද්ද ඒකට කියවේ? ඇනිමල් මැග්නටිසම් කියලා. මැග්නටිසම් කියලා එකක් තියෙනවා. කාන්දම් බලය කියලා එකක් තියෙනවා. ඒ කාන්දම් බලය යකඩ කෑල්ලක කාන්දම කියනවා නම් තව යකඩ කෑල්ලක් තියෙනවා නම් ඒකේ කාන්දම නැතුව අර කාන්දම් තියෙන යකඩ කෑල්ල අර යකඩ කෑල්ලේ මෙහෙම මෙතන මේ තියෙන්නේ හොඳ මේ දෙකක්. ඒ මේ මෙතන මේ යකඩ කෑලි දෙකක් වගේ දෙකක් තියෙනවානේ. ඒ එක එකක් අරගෙන අනිත් එක උඩින් මෙහෙම මෙහෙම කීප සැරයක් මෙහෙම කරපුවාම අර යකඩ කෑල්ලත් කාන්දම් වෙනවා. අර කාන්දම නැති යකඩ කෑල්ලත් කාන්දම් වෙනවා. ඒක ඉතින් විද්‍යාවේ පිළිගත්තු දෙයක්. ඒක අත්හදා බලලා ඕන කෙනෙකුට බලන්න පුළුවන් ඒක හරිද වැරදිද කියලා. ඒ මෙයා කියවා මේ මේ ඔය යකඩ කෑලි වලට විතරක් නෙමෙයි මනුස්සයෙන්ගේ තියෙන කාණ්ඩම් සත්‍ය. එයා කීවා එයා මොකක් හරි භාවනාවක් හරි මොනවා හරි කරලා එයාගේ ශරීරේ කාණ්ඩම් කරලා දැන් තියෙනවා. ඒ නිසා එයාට පුළුවන් තව පුද්ගලයෙකුගේ ශරීරයට උඩින් මෙහෙම 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 කීප සැරයක් මෙහෙම කරපුවාම එයාගේ ශරීරේ කාණ්ඩම් වෙනවා. එතකොට ඒ කාණ්ඩම් වුණාම ලෙඩසුව වෙනවා. ඔක්කොම ශරීරයේ තියෙන ලෙඩසුව වෙනවා. ඕක තවත් අර කාණ්ඩම් ක්‍රමයෙන් තේරුම් කෙරුවා. මොකද අද විද්‍යාවෙම පිළිගත්තු කාරණයක්. දැන් යකඩ කෑල්ල කාණ්ඩම් වෙනකොට මේ යකඩ කෑල්ලේ තියෙනවා කුඩා කෑලි. ඒ කුඩා කෑලි එකතු කරලා තමයි මේ යකඩ කෑල්ල හැදිලා තියෙන්නේ. ඒ කුඩා යකඩ කෑලි වල තියෙනවා කාන්දම. ඒ කාන්දමක තියෙනවා මෙහෙම කාන්දමක් නූලකින් එල්ලුවොත් ඒ එක පැත්තක් නිතරම උතුරට යන්නේ. අනිත් පැත්ත නිතරම දකුණට යන්නේ. ඒ නූලකින් එල්ලුවොත් මේවායි කාන්දම. ඒකට ඉංග්‍රීසියෙන් දැන් කියනවා නෝත් පෝල් සවුත් පෝල් කියලා. ඒ කාන්දමේ තියෙනවා නෝත් පෝල් සවුත් පෝල් කියලා. උතුරට යන පැත්තයි මේ හැම කාන්දමකම තියෙනවා මේ. දැන් ඒකයි අර මොකද්ද අපි කියන්නේ අර මේ හා මොකක් මොකක් මායිමායන්තරය. ආ ඒ මායිමායන්තරය කියන එකෙන් ඒ නිතරම උතුර දකුණ පෙන්වන්නේ ඒකයි ඒකේ තේරුම. ඉතින් කොහොම හරි ඒ වාගේ කෑලි මේ යකඩ කෑල්ලේ තියෙනවා. ඒව ඔක්කොම එක පැත්තට හැරිලා නෙමෙයි තියෙන්නේ. ඉතින් අර කාන්දම් කෑල්ලකින් මෙහෙම මේ කරනකොට ඔක්කොම එක පැත්තට හැරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ උතුරට හැරිද කෑලි උතුර හැරෙන පැත්ත හැම එකේම ඒ උතුරටම හැරිලා පවතිනවා. දකුණට හැරෙන පැත්ත දකුණට හැරිලා පවතිනවා. එතකොට තමයි අර මුළු මේ කාන්දම් මේ කෑල්ලෙම කාන්දම පවතින්නේ. ඒ වාගේ මෙයා කියවා මේ මනුෂ්‍යයාගේ ඇතුළෙත් ශරීරය ඇතුළෙත් මේ වාගේ පොඩි පොඩි ඒවා තියෙනවා. ඉතින් අර කාණ්ඩම තියෙන මනුෂ්‍යයා අත මෙහෙම කරපුවාම ඒවා ඔක්කොම හැරිලා ගිහින් අර පුද්ගලයාගේ ශරීරයට කාණ්ඩම ඇති වෙනවා. මේ ලෙඩ කියන ඒවා ඔක්කොම ඇති වෙන්නේ මේ ඒ කාණ්ඩම් කෑලි එක පැත්තට හැරිලා නැති නිසා. ඉතින් ඒ විදිහට ඔක්කොම එක පැත්තට හරුණාම ලෙඩ අත්තම සුව වෙනවා. ওই විදිහට තේරුම් කරලා එයා ඉතින් ලෙඩ සුව කරන්න පටන් ගත්තා. ඉතින් මනුස්සෝ එනවා පිරිලා එනවා. දැන් මේ වාගේ මහා විශාල කාමරයක් හැදුවා. කාමරයක් නෙමෙයි ඒක මේ ටැංකියක්. විශාල ටැංකියක් හදලා මොකද මේ එන දවසකට එන මිනිස්සුෝ මේ ඒ එක දවසින් ඉවර කරන්න හම්බෙන්නේ නැහැ අර විදිහට මේ කාන්දම් කරන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා එච්චර ගානක් දවසකට එන නිසා මේ වගේ ටැංකියක් හදලා ඒක ඇතුලේ යකඩ මේ කෑලි ඇතුලට දාලා වතුර පුරවලා ලොකු ටැංකියක් නිසා ඒකේ යකඩ කූරු ගහන්න පටන් ගත්ත වටේටම යකඩ කූරු ගහලා තියෙනවා. ඉතින් අර එන ලෙඩෙකුට කියනවා මේ ඒ යකඩ කූරු අල්ලන්න කියලා ගිහින්. ඒ යකඩ කූරු අල්ලපු හැටියේ අරයා කාන්දම් වෙනවා. එතකොට එයාට ලෙඩෙසුවයි. ඉතින් එයා ගෙදර යනවා ලෙඩෙසුව වෙලා. ඔහොම එකක් පටන් ගත්තා. මේ ලංකාවේ වාගෙම ඔය මේ මෙහෙම දෙයක් පටන් ගත්තාම ඕක විවේචනය කරන කට්ටියකුත් ඇති වුණා. ඉතින් ඕකට දොස් කියන කට්ටියකුත් ඇති වුණා. ඉතින් ඒ දොස් කියන කට්ටිය පත්‍රයට ලියන්න පටන් ගත්තා. මේ බොරුකාරයෙක් මේ මිනිස්සයා මිනිස්සු රැවට්ටලා මේ මේවට සල්ලි ගන්නවා හරි මන් දන්න සල්ලිත් ගත්තද කියලා කොමාරි මේ මේ ලෙඩ්ඩු සූ කරනවා කියලා එකක් කරනවා බොරුවක්. දැන් ওই භාවනා කරන කාලෙත් බුරුමෙන් භාවනාව ආවට පස්සේ ඒත් ওই භාවනා උගන්වන තැනට මේ සෝවාන් ෆැක්ටරිය කියන වචනේ හැදුවානේ. ඒ මොකද ඒගොල්ලෝ සෝවාන් කරලා සර්ටිෆිකේට් දෙන්න පටන් ගත්තානේ. ඉතින් පත්තරේට මිනිස්සු ලියලා සෝවාන් ෆැක්ටරිය කියලා හැදුවා ඒකට නම. ඒ වගේ තමයි මේකටත් ඉතින් දැන් දොස් කියලා මේවා කිව්වා. අන්තිමට මිනිස්සු ඉල්ලා හිටියා මේක මේ ආණ්ඩුවෙන් මේ කොමිටියක් පත් කරලා මේ අය මේ හොයලා බලන්න ඕන මේකේ ඇත්ත නැත්ත. ඉතින් ඔන්න කොමිටියක් පත් කරලා කොමිටිය ආවා. කොමිටිය ඇවිදින් මේවා දිහා බලලා ඒගොල්ලෝ තීරණය කෙරුවා මේක බොරුවක් කියලා. මේ මිනිස්සුන්ගේ මේ ඉමේජිනේෂන් ඉංග්‍රීසියෙන් කියවේ ඉමේජිනේෂන්. ඒ කියන්නේ මිනිස්සු හිතෙන් මවාගත්තු එකක් මේක. ඇත්ත ප්‍රතිකාරයක් නෙමෙයි. මිනිස්සුන්ට මේ බොරු මේකක් දීලා හිතෙන් මවාගත්තු එකක්. එහෙම තීරණය කරලා මෙයව අයින් කෙරුවා. කියන්නේ රටෙන් පිට කෙරුවා. ආණ්ඩුවෙන්ම රටෙන් පිට කෙරුවා. ඉතින් ඒ මනුස්සයා වෙන රටකට ගිහින් ජීවත් වුණා. ඒ මනුස්සයා ඇයි ඒ කරගෙන ගිය වැඩෙත් ඉතින් එතනින් අවසන් වුණා. ඒ මනුස්සයා ජීවත් වෙන්නත් එපා. ඉතින් මේ එහෙම කරලා කාලෙකට පස්සේ මේ එංගලන්තේ ඔය මේ මනෝවිද්‍යාව ඉගෙන ගත්තු මනෝ මේ දොස්තර කෙනෙක් ඒ හිතේ මේ ඔය දැන් කියන සයිකෝලොජිස්ට් සයිකෝതെරපිස්ට් සයිකෝ ඒකකින් නම් කියන ඒ කෙනෙක් මේක හොයන්න හොයලා බලන්න ඕන මේක ඇත්තක් නැත්තක් තියනවාද කියලා බලන්න. එයා ඇවිදින් මේගොල්ලන්ගෙන් ඉල්ලුවා අර කොමිටියෙන් මේ ඒ තීරණය ගත්ත වෙලාවේ ඒව ලියවෙනවන එක එක කරුණු ඒ ලියවිච්ච කරුණු හොයලා බලුවා. හොයලා බලලා මෙයාට ඕන වුණා මේක ඇත්ත නැත්ත හොයන්න. එයත් පටන් ගත්තා ඒ වැඩේ කරන්න. අන්තිමට එයා තේරුම් ගත්තා මෙහෙම එකක් මේ ඇති වුණේ මේ හිතේ මවාපු රූපයක්. ඒකයි මම ඉමේජිනේෂන් කියන එකට සිංහල වචනේ මොකද්ද? හා අදහස් මවා ගැනීමක් තමයි. ඉතින් කොහොම හරි ඒ අදහස් මවා ගැනීමෙන් තමයි මේක සිද්ධ වෙන්නේ කියන එක ඒක ඇත්තක්. මේක බොරුවක් නෙමෙයි. ඒ විදිහේ අදහසක් මවා ගත්තොත් ලෙඩක් සුව කරන්න පුළුවන් කියලා එයා පෙන්නුවේ. මේ දැන් කෙනෙකුට ලෙඩක් තියෙනවා නම් මම ගිහින් කීවොත් මට බලයක් තියෙනවා ලෙඩේ සුව කරන්න. මම මට තියෙන්නේ මෙහෙම ගින්න ඔළුව අල්ලන්න විතරයි. ඔළුව අල්ලපු හැටි ලෙඩේ සුව වෙන කියලා මම ඔළුව අල්ලනවා. අර ලෙඩ තියෙන පුද්ගලයා ඒ මම කියාපු දේ හරියට පිළිගත්තා නම් ලෙඩේසෝ වෙනවා. අද වෙලා තියෙන්නේ පිළිගන්නේ නැති එක. මම එහෙම කියාපුවාම ඒක පිළිගන්නේ නැහැ. නමුත් මම කිව්වොත් මේක මේ මගේ බලේ නෙමෙයි මේ ලෝකේ මාවපු දෙයියන්ගේ බලේ. මම දැන් මේම කරපුවාම සුදු වෙනවා. ඒක තෝ සුව වෙනවා. අර පිළිගන්නවනේ ලෝකේ මාපු දෙයියක් ගැන විශ්වාසයක් තියනා නම් ලෙඩේසෝ. ඒ විදිහට තමයි පල්ලියවල දැන් ඔය මේ සමහර ලෙඩ සුව කිරීම කියලා වෙ පත්තරෙත් වැටෙනවා මේ මේ ටීවී වලයි රේඩියෝ වලයි එහෙමත් වැටෙනවා පෙන්නනවා ඒ ඒ ඒකත් ඒකම මේක දෙයියන්ගේ බලයක් නෙමෙයි ඒ අදහස පුද්ගලයේ පිළිගත්තා නම් ඒක සෝ වෙනවා නමුත් ඒ පිළිගන්න තත්වයට එන්න ඒ පුද්ගලයා ඒ තත්වයට ගේන්න ඕනේ ඒ තත්වයට ගේන්න මෙයා යදෙව්වේ මොකක් හරි අපි කියමු මේ ලයිට් එකක් එක්කෝ අඩුම ගානේ මේ පිටිපන්දම පත්තු කරලා පිටිපන්දමේ මේ ලයිට් එක තියෙනවානේ ඒක දිහා බලාගෙන ඉන්න ඕනේ ඒක දිහා බලාගෙන ඉඳලා ටික වෙලාවකින් ඒ එක අරමුණක හිත තියා ගැනීමයි මේකට කියන්නේ කොන්සන්ට්‍රේෂන් කියලා ඒක කොන්සන්ට්‍රේට් කරන්න ඕනේ එහෙම ටිකක් වෙලා කරගෙන යනකොට එයා ඒ තත්ත්වයට පැමිණෙනවා එහෙම ඒ තත්ත්වයට පැමිණුණාම මේ අරයට කියන කියනේවා කෙරෙනවා කියාගොහම දැන් ඒකට තමයි ඒ මෝහන තත්ත්වයට පැමිණුණා ඒ මෝහන තත්ත්වයට පැමිණුණාම දැන් මම මට පුළුවන් ඒ වාගේ මේ මේකක් පෙන්නලා ඒක දිහා බලාගෙන ඉන්න කියාගොහම ඒ මෝහන තත්ත්වයට පැමිණෙනවා දැන් කියනවා මම දැන් ඔය ලෙඩේ සුව කරනවා කියා මේක පිළිගත්තා මේක සැක කරන්නේ නැහැ. එතකොට ඒ සැක කරන්නේ නැති නිසා ලෙඩසුව වෙනවා. දැන් මේකට තමයි හිප්නොසිස් කියලා කියන්නේ. දැන් ඔය අර පාණක් පත්තු කරලා එළිය විතරක් නෙමෙයි මේ පිටියේ මේ රවුම කැඳලා ඒක දිහා බලාගෙන ඉන්න කිව්වොත් එයා ඒ මෝහන තත්ත්වයට පැමිණෙනවා. ඒ වගේම දැන් ඔය මෝහනය කරන අය උගත් දෙන්නේ කරන එකක් තමයි මගේ ඇහැ දිහා බලාගෙන ඉන්න කියලා. ඒ ඇහැ දිහා බලාගෙන ඉන්නකොට ඒකත් අර තනකට හිත යොමු කිරීමක් නෙමෙයි තියෙන්නේ. ඒ ඇහැ දිහා බලාගෙන ඉන්නකොට එයා මෝහණයටපත් වෙනවා. එතකොට එහෙම ඒපත් උනන් පස්සේ එයාට කියාපුවාම දැන් මෙහෙම වෙනවා කියාපුවාම ඒක එහෙම වෙනවා. ඒකයි හිප්නොසිස් කියන්නේ. දැන් ඕක ওই බටහිර ලෝකෙ එන්න ඉස්සරලා ඉන්දියාවේ ඔය සිද්ධිය තිබුණා. දැන් ඔය මේ සුදු අය අවදින් මේ බුද්ධ ධර්මයේ ගැන ආසාවක් ඇති වෙලා ඒව ඔක්කොම ඉංග්‍රීසියට පරිවර්තනය කරවන්නේ පොත් දැන් ඔය සූත්‍ර ඔක්කොම ඉංග්‍රීසියට පරිවර්තනය කරලා පොත් තියෙනවානේ දැන් මෙහෙ තියෙනවා මං හිතන්නේ පොත් නේද එතකොට ඒ අයට දැන් අවදින් වුණා ලංකාවට අවදින් මේ ඒ හාමුදුරු ඉංග්‍රීසි දන්නේ නැහනේ ඉතින් හාමුදුරුගෙන් ගැහුවා මොකද්ද මේ සමාධි කියන්නේ කියලා හාමුදුරු කියවා මේ හිත එක අරමුණක තිබීම තමයි සමාධි කියන්නේ. එහෙමයි කිව්වේ. මොකද මේ පළවෙනි ධානයේට සමවැදෙනකොට විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියලා ධානාංග පහක් තියෙනවා. ඒ ඒකග්ගතා කියන එක තමයි තේරුම් කෙරුවේ එක අරමුණක හිත පිහිට වීම කියලා. ඒකග්ගතා කියන්නේ එක අරමුණක හිත පිහිට වීම. ඒ නිසා ඒක අහනකොට ඒ සුදු එකන අපි සුද්ධාරියෙම කියවමුත් එයා කල්පනා කරුවා එක අරමුණක හිත පිහිටවන කන්සන්ට්‍රේෂන්. එහෙනම් සමාධිය කියන්නේ කන්සන්ට්‍රේෂන් කියන වචනේ දැම්මා. ඒ නිසා හැම කෙනෙක්ම දැන් පටන් ගත්ත ඉංග්‍රීසි දන්න අය මේ සමාධිය කියන්නේ කන්සන්ට්‍රේෂන් කියලා එක අරමුණක හිත පිහිටවීම කියලා. ඒක විතරක් නෙමෙයි ඒ ඒ එක අරමුණක හිත පිහිටවීම කියන එක මේ ඒ ඒ ඒ අර්ථයේ මේ වචනෙට ඒකාග්‍රතාව කියන වචනෙට දාපු එක මේ විසුද්ධි මාර්ගයේම තමයි තියෙන්නේ. විසුද්ධි මාර්ගයේ තියෙන පොතේ ඒ විසුද්ධි මාර්ගයේ තියෙනවා මේ සමාධිය වඩන්න මේ සමත භාවනාව කියනකොට ඒකෙත් තියෙන්නේ මේ මේ මණ්ඩලයක් හදලා ඒ කියන්නේ බෝලේ වාගේ රවුම් එකක් ලැබලා ඒක දිහා බලාගෙන හිටපුවාම තමයි සමාධියට සමවැදෙන්නේ කියලා. ඒක ඒක ගැන මේ හරියට කියවලා තේරුම් ගත්තොත් ඒකෙන් පේන්නේ අර කියාපු හිප්නොටික් ස්ටේට් එක නැත්නම් ඒ මෝහන තත්වයට වැටීමක් ගැනයි මේ කතා කරන්නේ. ඒවට ඒක කියනවා මේ පරිකම්ම නිමිත්ත, පටිභාග නිමිත්ත ඔය වගේ වචනක් දාලා තිනවා මේ නිමිත්ත කියන වචනේ. ඒ නිමිත්ත කිව්වේ අර වුණාට. ඒ වගේ වචන දාලා තමයි විසුද්ධි මාර්ගයේ ඒක ගැන කියන්නේ. ඉතින් ඒ විදිහේ මට පේන හැටියට ඒ බුද්ධඝෝෂ කියන ඒ හාමුදුරුව ඉන්දියාවෙන් ආපු බ්‍රාහ්මණයෙක්. ඒ ඉන්දියාවේ තියෙන භාවනා ක්‍රමයක් තමයි මේ අරගෙන ආවදී මෙතන ඉගෙනගන්නේ. ඉතින් මේ නමුත් අපි සූත්‍ර කියවලා බලනකොට සූත්‍රවල ඔහොම කතාවක් නැහැ. අන්න ඒකයි. ඉතින් ඒ නිසා අද වෙනුවට මේ මේ විදිහේ මේ අද බෞද්ධ අතරෙත් ඔය එක අරමුණක හිත පිහිට වීම කියලා කොන්සන්ට්‍රේෂන් කියන එක කරන්න පටන් ගන්නවා. භාවනා කියන්නේ ඕක. එතකොට දැන් මුගත දෙනේ ආනාපාන සති කියලා කරන්නේ මොකද්ද? හුස්ම හිත යොමු කිරීම. අර වගේම එක අරමුණක හිත පිහිටවන්න හදන. ඉතින් වෙන්නේ මොකද්ද? ඒකේ ඇති වෙන ප්‍රතිඵලය තමයි අර හිප්නොටික් ස්ටේට් කියන ඒ මෝහන තත්ත්වයට පැමිණෙනවා. ඒ මෝහන තත්ත්වයට පැමුණුනහම ඒ මෝහන තත්ත්වයට පැමුණු තැනත්තා හිතනවා දැන් මං සමාධියට සමවැදුණා කියලා. දැන් ඔය වගේ මේ ලංකාවේ ඇති වුණා සිද්ධියක් මම දැන් මේක කියන්න වෙනවා. මම මේ අනුන්ට දොස් කියන්න මම කැමති නැහැ. නමුත් දැන් මෙතන මේක පැහැදිලි කරන්න ඒක කියන්න වෙනවා. ඒ නිසා මම එක තරහ වෙන්නේ ඔය ඒ එහෙම ඒ අනුන්ගේ ඒ ක්‍රමයට භාවනා කරන කයත් ඉන්නවනම් මොකද ලංකාවේ භාවනා අර බුරුම භාවනා ක්‍රමයේ විනත් ඒ බුරුම ක්‍රාබ් භාවනා ක්‍රමයේ උගන්වන තැනක් ඇති වුණානේ කඳුබොඩ කියලා. ඒ කඳුබොඩ කියන එක අහලා ඇති සමහර අය. ඒ කඳුබොඩ තමයි භාවනා ක්‍රමයේ බුරුම භාවනා ක්‍රමයේ මහාසිසියාදෝ කියන ඒ බුරුම හාමුදුරුවෝ තමයි ඒක පටන් ගත්තේ. ඉතින් ඒක උගන්වලා තමයි ඔය සෝවාන් සර්ටිෆිකේට් එහෙමත් මුල් කාලේදී දුන්නේ. නමුත් පස්සේ පත්තරේට මිනිස්සු ලියලා සෝවාන් බැක්ටරිය කියන්න පටන් ගත්තාන් පස්සේ ඒ සර්ටිෆිකේට් දෙන එක නැවතුවා. ඉතින් එහෙම වුණාට මේ එක්තරා මේ පොලිසිය වැඩ කරපු පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙක් හිටියා. මේ පොලිස් ඉන්ස්පෙක්ටර් තුමා ඔය කඳුබඩ ගියා භාවනා කරා. ඒ කාලේ හරියට ඔය මේ පත්තරේට කියවුණා මේ ඔය මන් දැන් මේ කියන කරුණ ඒ කියන්නේ මේ 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 එක එක අය කියන්න පටන් ගත්තා මේ ඔය මහා සීතියාලෝගේ භාවනා ක්‍රමේ විපස්සනා කියලා කියවට ඒක වැරදි. මොකද සමත භාවනාව නොකර විපස්සනා කරන්න බෑ. මොකද මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ සීල සමාධි ප්‍රඥා. ඒ සීල කරලා ඊළඟට සමාධියට ගිහින් ඊට පස්සේ තමයි ප්‍රඥාව ලබන්න පුළුවන්. එහෙමයි මේ තියෙන්නේ. මෙතන සීලෙත් පැත්තක දාලා සමාධියත් පැත්තක දාලා කෙලින්ම ප්‍රඥාවට බහිඳ හදනවා. ඒක වැරදි. එහෙම කියලා මේ මොකද්ද මේ? අපේ සූත්‍රයේ මේ සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රය අරගෙන ඒ කෙලින්ම සතිපට්ඨානයට බැහැලා භාවනා කරන්න පටන් ගන්න. ඒකයි මේ මහසිතියාලෝගේ ක්‍රමය. සතිපට්ඨානය කියන්නේ එක ඉතින් ඒ ආන්දුරන් තේරුම් කර නැහැwidetilde තමයි තේරුම් කරලා ඒක කරන්නේ. දැන් අද ඉන්දියාවේ ඉන්න ඌබාකින් කියලා භාවනා උගන්වන කෙනෙක් එයත් ඒ සතිපට්ඨානයම අල්ලගෙන තමයි ඒක එයාගේ විපස්සනාව ටික වෙනස්. ඒ ඌබාකින් භාවනා ක්‍රමය. ඉතින් ඒ විදිහට මේ භාවනා ක්‍රම හැදිලා තිබුණා ඔය ගුරුමේ. ඒ බුරුමේ හැදිච්ච එක ක්‍රමයක් තමයි මහා සිසියාදෝ ගෙනත් මේ ලංකාවේ පුරුදු කෙරුවේ. එතන ඒ තමයි කඳුබඩ කියන තැන තමයි ඒව උගන්වන තැන. තව කොළඹ ඒත් විපස්සනා භාවනා කියලා තැනක් හැදලා ඒකේ තමයි ඔය කොළඹ මේ කුරුඳුවත්තේ නෝනලා උඟක් දෙන්නේ ගිහිඳම ඔගේ භාවනා කරලා සෝවාන් වෙලා මේ මහත්යත් එක්ක රණ්ඩු වෙන්න පටන් ගත්තා. මොකද මහත්යත් පිළිගන්නේ නැහැ සෝවාන් වෙච්ච එක. ඉතින් ඔය වාගේ එහෙම කියා කියලා මේ වජිරාරාමේ කියන අංශලේ ඔය තේමින්ද හාමුදුරු කියලා හාමුදුරු නමක් ඉඳලා බොහොම ඔකට විවේචනය කෙරුවා. මේ සමත භාවනාව නැතුව විපස්සනා කරන්න බෑ කියලා. ඒක කෙරුවෙන් පස්සේ අර කනේ තරහ වෙලා ගියා වෙන්න ඇති මං කියනේවා. ඉතින් මේ කවන්නේ මට කමන්නේ මම මේ දන්න හරිය මං කියන්නේ. මට වැරදිලා වෙන්න පුළුවන්. මට වැරදිලා නම් ඉතින් ඒ වැරද්ද පෙන්වන එකයි තියෙන්නේ. දැන් ඕකේ වෙලා තියෙන්නේ ඔතෙන්දර ඉන්ස්පෙක්ටර් මහත්මයා ගිහින් ගියානේ භාවනා කරන්න. ඒ භාවනා කරන්න ඉන්ස්පෙක්ටර් මහත්මයා ගියාට පස්සේ මේ ඒ මහත්මයා කල්පියා දන්නවා ඔය හිප්නොටිසම් කියන එක මෝහනය කියන එක දන්නවා කල්පියා. ඒ නිසා මේ කල්පනා කරුවා සමත භාවනාව කියන්නේ මේ මෝහනය කිරීමනේ. මම දන්නවනේ මෝහන කරන්නේ. ඒ නිසා මම කල්පියාම මෝහනයට දානවා. මේ මෙයා දැන් උගන්වන්න පටන් ගත්තා භාවනා කරමු. එයා දැන් භාවනා ක්‍රමයේ උගන්වන ක්‍රමයේ එයත් බලාගත්තා විපස්සනාව කරන හැටි බලාගත්තා. ඉතින් මෙයා කෙරුවේ මොකද? මෝහණයටපත් කෙරුවා. කෙනෙක් මෝහණයටපත් කරලා පේනකොටපත් වුණා දැන් මෝහණයටපත් වෙලා ඉන්නේ කියපුවාම මෙයා කියනවා දැන් අදිස්ථානයක් කරන්න මම පළවෙනි ධානයේට සම්වැදීවා කියලා. එතකොට එයා පළවෙනි ධානයට සම්බන්ධ වෙනවා වගේ යට පේනවා. ඊට පස්සේ කියනවා අදිස්ථානයක් කරන්න දෙවෙනි ධානයට සම්බන්ධින්න කියලා. ඊට පස්සේ දෙවෙනි ධානයට සම්බන්ධ වෙනවා කියලා යට තේරෙනවා. ඊට පස්සේ කියනවා අදිස්ථාන කරන්න තුන්වෙනි ධානයට සම්බන්ධින්න කියලා. එතකොට යාට දැනෙනවා මං තුන්වෙනි ධානයට සම්බන්ධ වෙනවා කියලා. ඊට පස්සේ කියනවා අදිෂ්ඨාන කරන් හතරවෙනි ධානයට සමවැදින්න කියලා. එයාට දැන් දැනෙනවා හතරවෙනි ධානයට. ධානය කියන්නේ මොකක්ද දන්නේ නැහැ. නමුත් අර මොකක් හරි එක දැනෙන එක මේක තමයි හතරවෙනි ධානය. ආ හොඳයි දැන් හතරවෙනි ධානයට කියන්නේ. දැන් පුළුවන් විපස්සනාව පටන් ගන්න. කියලා දැන් විපස්සනා භාවනාව අර මහසිතයා දුගේ ක්‍රමයට. කකුල උස්සනකොට උස්සන කකුල තියනකොට තියනවා. අනික් කකුල උස්සනකොට උස්සන. ආන් ඒ වාගේ ආවිදින්ද කියනවා. ඉතින් එහෙම ටිකක් කල් කරලා එතකොට උස්සන්න ඉස්සරලා උස්සන්න කියලා හිතනකොට ඒ හිතන එක දිහා බලන්න කියනවා. දැන් උස්සන්න කියලා හිතනවා උස්සනවා. පහළ ඉලන්න කියලා හිතනවා පහළ ඉලනවා. ඒක දිගටම ගෙනියනවා. දැන් උස්සන්න හිතනවා උස්සනවා උස්සන පහ ඒ තාලෙට යනවා. ඒක ටිකක් කල් කරපුවාම දැන් හරි නාම රූප දැක්කා. මොකද්ද නාම කියන්නේ? උස්සන්න හිතන එක තමයි නාම. උස්සන එක තමයි රූප. ඔන්නෝම කියලා තේරුම් ගන්න. එතකොට නාම රූප දැන් දැක්කා. දැන් හොඳයි. දැන් විපස්සනාව කෙරුවා. දැන් අදිස්ථාන කරන්න කියනවා. මන් සෝවාන් ඵලයට පත් වේවා කියලා අදිස්ථාන කරපු හැටි එයාට දැන් දැනෙනවා සෝවාන් ඵලයට පත් වුණා කියලා. ඊට පස්සේ කියනවා දැන් සතරදාගාමි ඵලයට පත් වේවා කියලා අදිස්ථාන කරන්නේ. දැන් අදිස්ථාන කරමු සතරදාගාමි ඵලයට පත් වුණා කියලා දැනෙනවා. ඊට පස්සේ අදිස්ථාන කරන්න කියනවා රහත් tattweට පැමිණේවා කියලා. රහත් tattweට පැමිණා. දැන් සර්ටිෆිකේට් එක දෙන්න පුළුවන් රහත් උනා කියලා. හැබැයි දැන් අරකට විවේචනය තිබුණ නිසා සර්ටිෆිකේට් දීවක් කිරුවේ නැහැ. ඉතින් ඔතන ඒ භාවනා කරලා සෝවාන් වෙච්ච අය ඉන්නවා, සකෘදාගාමී වෙච්ච අය ඉන්නවා. අපි දන්න හාමුදුරු නමක් හිටියා. ඒ හාමුදුරුව ගියා උතන භාවනා කරන්න. ඒ හාමුදුරුව භාවනා කරන්න ගිහින් එයාට රහත් වෙන්න අමාරුයි. මේ ගල් ගහනවා දැයිලෝලු මේ වහලෙට. ඉතින් ඊට පස්සේ මේ හාමුදුරුව මේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා දැන් එයා උපසම්පදාවේ ඉච්ච භාමුදුරෝ දැන් සාමණේර වෙන්න කීවා. මොකද මෙයා මේ සාමණේර වුණාම තමයි මේ මාර්යා එහෙම නවත්තන්නේ. ඉතින් අනේ අර භාමුදුරෝ සාමණේර වුණා. උඟක් කාලයක් තිස්සේ උපසම්පදාවකින් වැඩිහිටි භාමුදුර තමයි. සාමණේර වෙලා පටන් ගත්ත භාවනා. ඊට පස්සේ ගල් ගහන මේ මාර්යා ආවේ නැහැ. එයාත් රහත් වුණා. ඊට පස්සේ මට හම්බුණා ඒ හාමුදුරුව. මට කීවේ නැහැ රහත් වෙච්ච බව අනිත් පොඩි හාමුදුරුන්ට කියලා තියෙනවා රහත් වෙලා කියලා. ඉතින් කොහොම හරි ඒ විදිහේ මම දන්නා හොඳට. තව ඉතින් කැලලක් තියෙන මායි ඒ කැලල කියන්නේ. ඉතින් කොහොම හරි මේ එහෙම දැන් උගක් ඒ එතන ගිහින් මේ රහත් වෙච්ච අයත් ඉන්නවා. උගක් උපාසකම් වල රහත් වෙලා ඉන්නවා එතන. මේ ඕම රහත් වෙච්ච මේ උපාසක මහත්තයෙකුත් හිටියා. ඒ උපාසක මහත්තයාගේ පුතා ගෙනත් මහාන ගෙරුවා. අපි ඉන්න එතන ඉන්න පන්සලේ. ඉතින් රහත් වෙච්ච මහත්තයා ටිකක් තාල ඉඳලා ඒ රහත් වෙච්ච මහත්තයා එතනින් පන්න ගත්තා. මොකද ඒ මහත්තයා හොඳ නැහැ කියලා. ඒ රහත් වුණන් පස්සේ කොහමද හොඳ නැති වෙන්නේ මිනිස්සු? රහත් වෙච්ච මිනිස්සයා අන්න ඒ වගේ ඒවත් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඕවගෙන් තේරෙනවා මේවා ඔක්කොම මේ වැරදි පාරේ ගිය භාවනා කරමු කියලා. අන්න ඒකයි. ඉතින් මම හිතන එකයි මේක. ඔයගොල්ලන්ට මං කියන එක පිළිගන්න අවශ්‍යකම නැහැ. ඒ තමන්ගේ මොලේ පාවිච්චි කරන එකයි විනික තියෙන්නේ. බුද්ධ ධර්මය කියන්නේ මේ නිකන් කවුරුවත් කීවට මේ ඒක අන්ධ භක්තියෙන් පිළිආරං කරන දෙයක් නෙමෙයි මේක. මේක විශේෂයෙන්ම තමන් මොලේ තමන්ගේ මොලේ පාවිච්චි කරලා මෙවුවා මේ තේරුම් ගන්න ඕන. මේ රහත් වෙනවා කියන එක තමන්ගේ මොලේ පාවිච්චි කරන්නේ නැතුව අන්ධ භක්තියෙන් රහත් වෙන්න බෑ මිනිස්සුන්ට. නිකන් ඔය මෝහණයටපත් වෙලා ඔය වහිතලා ඒවා එහෙම එකක් නෙමෙයි රහත් වෙනවා කියන එක. ඒකේ මං කියවේ මේ සත්‍ය සාමාන්‍ය මනුස්සයා සත්‍ය කියලා පිළිගන්නේ එක අසත්‍ය හැටියට පේන්න පටන් ගන්නවා. ඒකයි මම අර වචනයක් පාවිච්චි කරේ පැරඩයිම් ෂිෆ්ට් කියලා. ඒ වචනේ සමයි එක තේරුම් කියන්නේ. ඉතින් භාවනා ක්‍රමයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසාන කෑල්ල මම තවම කතා කරුවේ නැහැ. මම කතා කරේ අර සෝවාන් වෙන කෑල්ල විතරයි. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පියවර පහක් ගැන විතරයි මම කතා කරේ. ඒ 6 වෙනි එකයි 7 වෙනි එකයි 8 වෙනි එකයි කතා කරුවේ නැහැ මං තාම. ඉතින් දැන් මේ ප්‍රශ්නෙට උත්තර ඉවරයි මං හිතන්නේ.
ඒක අහලා තිබුණා ප්‍රහාමුදුරනේ හරියට භාවනා කරන්නේ කොහොමද කියලා.
මොකද්ද?
නියම නිවැරදි ආකාරයට කොහොමද භාවනා කරන්නේ කියන එක අහලා තිබුණා.
ඒ නිවැරදි ක්‍රමයෙන් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. මම කියවනේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ එක අරමුණක හිත තියා ගැනීම නෙමෙයි. ආන්නේයි තේරුම. මේ භාවනා කියන්නේ මේ එක අරමුණක හිත මේ තියාගෙන ඉඳලා ඉතින් එක එක ඒවා පෙනිලි නෙමෙයි මෙතෙන් ලොවන කරන්නේ. මෙතෙන් ලොවන කරන්නේ මේකත් මං කියන්න ඕන මේ ඒක තව ටිකක් තේරෙන්න. මම ඇමරිකාවේ ගිහින් දැන් අවුරුදු 40ක් විතර ඉඳලා තියෙන ඇමරිකාවේ මං මේ එක කාලයක බොස්ටන් කියන ප්‍රදේශයේ මං ඉන්න කාලේ මේ විශ්වවිද්‍යාලයකින් මට ආරාධනාවක් ආවා එහෙ මේ ඉඳලා ඒ විශ්වවිද්‍යාලයේ මාස කීපයක් ඉඳලා මේ බුද්ධ ධර්මයේ ගැන කතා කීපයක් පවත්වා ගන්න. ඉතින් මම ගියා. ඒකේ කීප දෙනෙක් ඒ විශ්වවිද්‍යාලයේ හිටපු ළමයි භාවනාව ඉගෙන ගන්න ඕන කියලා. එවදින් හැමදාම එක වෙලාවක පැයක් විතර භාවනා කරනවා. ඉතින් ඒ අතරේ මම භාවනාව ගැන තේරුම් කරනවා. භාවනාව කියන්නේ මේකයි කියලා. ඒ ඕකේ පිටියාර ඒකාරමුණක මේ හිත පිහිටවල භාවනාකාරෝ කීප දෙනෙක්. මොකද ඒවා දැන් හැමතැනම ලෝකෙ පැතිරිලා තියෙනවා. ඒකාරමුණක හිත පිහිටවනවා කියන භාවනාව. ඉතින් හැබැයි එක ගෑන ළමෙක් හිටියා. මෙයා මේ ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් මේ ඉංජිනේරු විභාගෙට යන අය හොඳට ගණන් හදන්න ඉගෙන ගන්නවා. ඒ කියන්නේ හොඳට මොළේ තියෙන අයනේ. අනිත් එක මේ විද්‍යාව ඉගෙන ගන්නකොට නිකම්ම කියන එකක් පිළිගන්නේ නැහනේ. ඉතින් මම කියවනේ මේ ඔය හිප්නොටිසම් වගේ එකක් නෙමෙයි මේ භාවනාව කියන්නේ. ඒක අරමුණක හිත පිහිටවීමක් මෙතන නැහැ. මේ නමුත් ඉතින් මෙයාට පිනලා තියෙනවා මේ මේ ඒ හිප්නොටික් එයා භාවනා කරපුවාම ඒ අර හිප්නොටිසම් කියන මොකද්ද මෝහන තත්වයට පැමුණාම එයාගේ හිත මේ ශරීරයෙන් පිට වෙලා යනවා. ශරීරයෙන් පිට වෙලා ගින් ඔය කොහේ හරි කරකිලා ආපහු වෙන්න පුළුවන්. එහෙම එවත් පේනවා. ඉතින් මෙයා කිය දවසක් අර මේ භාවනා වෙලාවෙ නෙමෙයි වෙන වෙලාවක තනියම ආවා මාව හම්බෙන්න. වෙන කවුරුවත් නැහැ. තනියම. එහෙවදී මට කීවා මාව හිප්නොටයිස් කරන්න පුළුවන්ද කියලා. මොකද එයාට දැන් දැනගන්න ඕන මේ හිප්නොටිසම් කියන එකයි එයාගේ භාවනාවයි එකමද නැත්තම් වෙනස්ද කියලා. එයාත් ඒක හත්තදා බැලීමක් කරන්න ආවේ. ඉතින් මමත් හිප්නොටිසම් කියන එක මම කරලා හොඳට මම පුරුදු. මං කීවා හොඳයි කියලා මෙහෙම වාඩි වෙන්න කිව්වා මම. මොකද? ඉතින් මේ දැන් මෙයා ඉන්න තැන ඉන්නනේ ඔය ඕවාගේ දුර ප්‍රමාණික. මම මෙතන ඉන්නේ, එයා ඉන්නේ අතන. ඔය වාගේ දුර ප්‍රමාණයක තමයි එයා හිටියේ, මම හිටියේ මෙතන. මම දන්නවා මෙයා බොහොම ලේසියෙන් ඒ මෝහන තත්වයට පැමිණෙනවා කියන එක. මං කිව්වා හොඳයි මගේ අත දිහා බලන්න කියලා. ඉතින් මම එච්චර කරපු දෙයක් නෑ. මං කිව්වා හොඳයි මෙහෙම මෙහෙම කරලා මං අත මෙහෙම ටික වෙලාවක් කරනකොට එයා මෝහනේ වුණා. ඒ මෝහනේ වුණන් පස්සේ මං කිව්වා හා දැන් හොඳයි, දැන් ඔයාව මං අරන් යනවා හඳට. ආ හොඳයි කිව්වා. ආ හොඳයි, එහෙනම් මං දැන් ගේනවා හඳට යන යන්ත්‍රේ. දැන් මෙතෙන්ද ගේනවා. දැන් ගෙනාවා. පේනවද? ඔව් පේනවා කිව්වා. ආ හොඳයි, එහෙනම් දැන් ඔතනින් නැගිටලා ඇවදින් මේ යන්ත්‍රේ ඇතුළේ ඉඳ ගන්න කිව්වා. ඉඳගත්තා. දැන් එහෙම යන්ත්‍රය ඇතුළේ ඉඳගත්තා. ඊට පස්සේ කිව්වා හොඳයි දැන් යන්ත්‍රය යන්න පටන් ගන්නවා. මං 10 ඉඳලා 1ට ගණන් කරනකොට යන්ත්‍රය පටන් ගන්නවා කියලා මං කිව්වා 10යි 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි කියනකොට යන්ත්‍රය යන්න පටන් ගත්තා. දැන් ඉතින් යන්ත්‍රය යනවා. මං කිව්වා දැන් යන්ත්‍රයේ යනකොට පේන දේවල් මට කියන්න ඕනේ. මොනවද පේන්නේ? එතකොට කිව්වා අපිට මට පේනවා මේ දැන් මේ මහ පොළොව එන්නේ පුංචි වේගන යනවා. මේ මහ පොළොව පුංචි වේගන යනවා. ආ හොඳයි හොඳයි. මං කිව්වා දැන් එක තැනකට එනකොට එළියට යන්න පුළුවන් ওই වාහනේ. කොහාටවත් පෙරලෙන්නේ නැහැ. නැත්තම් යන්න බහපොළෙන් යනකොට පෙරලෙනවනේ. එක තැනක් තියෙනවා පෙරලෙන්නේ නැති තැනක්. ඒ නිසා එළියට යන්න කිව්වා එතනින්. ඉතින් එළියට ගියා. දැන් පෙරලුණාද? නැහැ කිව්වා. ආ හොඳයි. දැන් ආයෙත් ඇවිල්ලා ඉඳ ගන්න කිව්වා. දැන් ඉතින් තව පේනව කියන්න කිව්වා. ඊට පස්සේ කිව්වා මේ හඳ පේනවා දැන් එන්නේ ලොකු වෙනවා හඳ. එන්නේ ලොකු වෙනවා, ලොකු වෙලා ගිහින් දැන් නම් හඳට කිට්ටු වුණා කිව්වා. ආ බොහොම හොඳයි. දැන් හඳට කිට්ටු වෙලා දැන් ආ නොන්න හඳට ගොඩ වුණා කිව්වා. ආ හොඳයි. එහෙනම් දැන් හොඳ හඳේ ඉන්නේ. දැන් බලන්න මේ මහ පොළොව එහෙම පේනවාද කියලා. ඔව් මහ පොළොව පේනවා. දැන් මට පේන්නේ මහ පොළොව හඳ වාගේ පේන්නේ. එතන මේ නිල් පාටට බෝලයක්. ආ හොඳයි. එහෙනම් ඔතනින් බැහැලා දැන් ඇවිදින්න පයින් යන්න. යනකොට පේනවා මේ ඇමරිකන් මේ මොකද්ද කොඩිය ඇමරිකන් කොඩිය පේනවා. ඒ ඇමරිකන් කොඩිය පේනවාද කියලා ඇහුවා. ආ ඔව් පේනවා කිව්වා. එහෙනම් ඒ කොඩියට සැලුට් කරන්න කිව්වා. ඉතින් එයා සැලුට් කරුවා. එන්න හොඳයි. දැන් තව ටිකක් දුර යන්න කිව්වා. දැන් තරතුරක් යනකොට යෝගියෙක් හම්බ වෙනවා කිව්වා. ඊට පස්සේ ඔන්න යෝගියා හම්බ වුණා. කොයි වගේද කිව්වද මේ විතර කිව්වා. එතකොට මේ දැන් යෝගියාට කතා කරන්න කිව්වා. කතා කරලා මේ ප්‍රශ්නයක් හරි මොනවා හරි අහන්න කිව්වා. එයා කියන ඒවා මට කියන්න කිව්වා. ඉතින් එයා යෝගියත් එක්ක කතා කරලා මොනවද හරි කියලා ඉතින් ඒක අවසන් වුණාන් පස්සේ මං කිව්වා දැන් ඉතින් මේ එතන ඉඳලා තවත් දුර යන්න කිව්වා. ඒ තවත් දුර යනකොට ක්‍රිස්තුස් වහන්සේ හම්බෙනවා කිව්වා. ඊට පස්සේ දැන් ක්‍රිස්තුස් වහන්සේත් හම්බුණා. ඊට පස්සේ මං කීවා කතා කරන්න කියලා. මොනවා හරි කතා කරලා මොනවද කියන්නේ කියලා. ඊට පස්සේ ආ ක්‍රිස්තුස් වහන්සේ එක්ක කතා කරලා ඉතින් ඊට පස්සේ මං කීවා තව දුරට යන්න කියලා. ඔය තව දුරට යනකොට දැන් බුදුහාමුදුරුවෝ හම්බෙනවා කිව්වා. බුදුහාමුදුරුවෝ හම්බුනාම කතා කරන්න කිව්වා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ හම්බෙලා මේ කතා කරලා ඊට පස්සේ කිව්වා ඉතින් බුදුහාමුදුරුවන්ට වැඳලා එහෙම දැන් නැගිටලා ආපහු යන්න කියලා. ඉතින් එයා වැඳලා එහෙම ආපහු ගියා. දැන් ආපහු දැන් ආයෙත් ආපහු මේ අර රතේට නැගින්න ඕන. එයා රතේට නැගලා. ඒ රතේට නැගලා මං කීවා දැන් ඉතින් ආයෙත් ආපහු යන්න පටන් ගන්නවා. මට කියන්න ඕන මොනවද පේන්නේ කියලා. ආ හොඳයි කීවා. ඉතින් දැන් එයා ඔන්න පටන් ගත්තා යන්න. ඒ එහෙම ගිහින් අන්තිමට හඳ කුඩා වෙන්න පටන් ගත්තා. තව ටිකක් යනකොට මහ පොළවත් ලොකු වෙන්න පටන් ගත්තා. එහෙම 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 ගිහින් අන්තිමට මහ පොළවටම ආවා. ආවෙන් පස්සේ මං කිව්වා ආ හොඳයි දැන් මෙතෙන්දම එන්න මේ එනවා මේ මේක ආපුහම එතනින් දැන් නැගිටලා ආයෙත් ඔය වාඩි වෙච්ච පුටුවෙම ඉඳ ගන්න කිව්වා. ඉතින් එයා පෙනුණා ඒ ඔක්කොම එවදී පුටුවේ ඉඳගත්තා. ඉතින් මේ පුටුවේ ඉඳගත්තන් පස්සේ මං කීවා දැන් මම ඇහැරෙනවා ওই தත්වෙන්. ඒ ඇහැරුණාම ඔක්කොම මතක හිටිනවා ওই දකින්න දැකපු ඒවා. ඒවා ඔක්කොම මතක හිටිනවා. ඒ නිසා දැන් මං තුනට ගණන් කරනකොට ඇහැරෙනවා කිව්වා. මං 1යි 2යි 3යි කිව්වා ඇහැරුණා. ඉතින් මං හෙවල් දැන් කොහොමද මේ මතකද වෙච්ච සිද්ධි? ඔව් මතකයි කියලා. දැන් ඔය වාගේද අර ඔය භාවනා කරනකොට මේ පෙනෙනේවත් ওই විදිහේ වාගේද හිතෙන්නේ? ඔව් ඔව් ඒ වාගේ තමයි කියලා. ඉතින් එයාට තේරුණා දැන් මේ මෝහන තත්වයට තමයි වැටුනේ ඔය භාවනා කරනකොට. ඒ උගත් දෙනකොට ඒ වාගේ තමයි. දැන් කොහොම හරි ඒ ක්‍රමයට මේ තමයි ඉතින් මේ හුඟක් දෙනෙක් අද භාවනා කරන්නේ ඔය හිතේ කර්මංක පිහිටවනවා කියලා කරපුවාම ඔය තත්වෙට තමයි වැටෙන්නේ. දැන් හුඟක් දෙනෙක් මම ඔය විපස්සනා භාවනා කරපු අය හම්බෙලා තිනවා මම කතා කරලා තිනවා. ඒගොල්ල කියනවා ඉතින් ඔය විපස්සනාව මේ ඔය ඇඟ සම්පූර්ණ නැති වෙලා යනවා දැක්කා කියනවා. නැම නැත්තම් මේ ඔක්කොම පේනව කුඩු කුඩු වෙලා යනවා පේනවා ලිය වෙලා යනවා පේනවා ඔය වාගේවත් තියෙනවා. ඉතින් නොයෙක් නොයෙක් දේවල් ඒ ආයත පේනවා. ඒ පේන අය ඉතින් උගත් දෙන්නේ හිතනවා මන් දැන් තෝවා වුණා ඒව තමයි මේ පේන්නේ කියලා එහෙම හිතාගෙන ඉන්නවා. ඒක තමයි මේ තේරුම් ගන්න ඕනේ. ඉතින් මම කියන ඒවා පිළිගන්න ඕන නෑ. තමන්ගේ මොලේ පාවිච්චි කරලා ඒවා තේරුම් ගන්න. මොකද ඊළඟට තියෙන්නේ? මොකද? මොකද කියන්නේ?
එහෙමනම් ආනාපාන සතිය බුදුහාමුදුරුව වඩන්න කියලා කිව්වේ කියලා අහනවා.
ආනාපාන සතිය කියන එක ඒ සූත්‍රයේ තියෙන එක කියවලා තේරුම් ගන්නවා. බුදුහාමුදුරුව කවදාකවත් එක අරමුණක හිත පිහිටවන්න කියලා කියලා නැහැ. ආනාපාන සතියෙත් කියලා නැහැ එක අරමුණක හිත පිහිටවන්න කියලා. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. ආනාපාන සති සූත්‍රයේ තියෙන පාලි කෑල්ල දන්නවද? ඒ දන්නේ නැහැ. ඒකත් දන්නේ නැතුවනේ අර ගුරුවරයා කියපුවානේ කරන්නේ. ඉතින් අන්න ඒකයි මෙතන තියෙන්නේ. දැන් ආනාපාන සතිය කියනකොට මේ ඉද බික්ක වේ බික්ක ආරණ්‍ය ගතෝවා රොක්ක බුමුල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා, ඒ කියන්නේ කොන්ද කෙලින් තියාගෙන ඉඳගන්න. ඊළඟට කියනවා උදුම් කායන් පණිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඒ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක තමයි අටුවාචාර්ය වරද්දලා තේරුම් කරන්නේ. මොකද පරිමුඛ මොක කියන එක කට කියලා ඒගොල්ලෝ තේරුම් ගැලුවා. පරිමුඛ කියන්නේ කට වටේට කියවා. ඊළඟට කට වටේට කියන්නේ නාසිකාග්‍රය කියවා නේද? කට වටේට කියන්නේ උඩුතොල කියවා. උඩුතොල කියන්නේ නාසිකාග්‍රය කියවා. නාසිකාග්‍රය කියන්නේ හුස්ම නාහේ බෑනවායි මේ දැනෙන හැටි. ඒක දිහා අරමුණු කරගෙන ඒක දිහා බලාගෙන ඉන්න කියලා. ඒක බුදුහාමුදුරුවෝ කියපු එකක් නෙමෙයි, අටුවාචාර්යෝ කියපු එකක්. එතකොට මේ පරිමුඛ කියන එකේ තේරුම ඒක නෙමෙයි. මොක කියන්නේ මූණට. පරිමුඛ කියන්නේ මූණ වටේට. ඒ කියන්නේ අපට ඇහැට පේනෙවයි, කනට ඇහෙනෙවයි, නාහයට දැනෙනෙවයි, දිවට දැනෙනව, ශරීරයට දැනෙනව ඔක්කොම තියෙන්නේ මේ අවත. ඒ අවත තියෙන දේවල් වලට හිත යොමු කිරීම තමයි පරිමුඛං සතින් කියන්නේ. පරි කියන්නේ අවත කියන එක. ඒ මූණ අවත. ඒ කියන්නේ ඇහැට පේනෙවයි, කනට ඇහෙනෙවයි, ඒවට තමයි අපි මේ හිත අරමුණු කරලා තියෙන්නේ. ඇස් අරපුවාම ඇහැට පේන දේවල් දිහානේ බලන්නේ. කනට ශබ්දයක් ඇහුනොත් ඇටි ඒක දිහායි බලන්නේ. නාහයට දඩක් සුවඳක් ආපුවාම ඒක දිහා බලනවා. අපේ හිත යොමු කරන්නේ නිතරම මේ ඉන්ද්‍රයන් වලට මේ දැනෙන දේවල් වලටයි හිත යොමු කරන්නේ. ඒකයි පරිමුඛං සතින් කියන්නේ. සති කියන්නේ සිහිය. එතකොට පරිමුඛං සතින් උපතපෙත්ව. උප කියන්නේ ඇතුළ. තපෙත්ව කියන්නේ පිහිටවනවා. ඒ පිටක යොමු වෙච්ච සිහිය ඇතුළට යොමු කරලා ගන්න ඕනේ. ආන් ඉදා ඒක තේරුම්. පරිමුඛං සතින් උපතපෙත්ව. එහෙම කියලා කියනවා ඒ ඇතුළට යොමු කරනවා. ඒ ඇතුළට යොමු කිරීම තමයි සතිපට්ඨාන කියන්නේ. ඒ සතිපට්ඨාන කියන්නේ සති උපට්ඨාන. ඒකත් සිහිය ඇතුළට යොමු කිරීම. එතකොට ඒ සතිපට්ඨාන ඇතුළට යොමු කරනවා කියන්නේ මොකේද? ඇතුළට යොමු කරනවා කියන්නේ ශරීරයට යොමු කරනවා. ශරීරයට දැනෙන හැටි ශරීරයට යොමු කිරීම තමයි කායානුපස්සනා කියන්නේ. ශරීරයට දැනෙන හැටි තමයි වේදනානුපස්සනා කියන්නේ. එතකොට ඒ ශරීරයේ ඇතුලේ තමයි ආශාව, තරහ, බය, ශෝක ඒවා එන්නේ. ඒක තමයි චිත්තානුපස්සනා. ඊළඟට හිතට ඇතිවෙන අදහස් ප්‍රහිත යොමු කිරීම තමයි ධම්මානුපස්සනාව කියන්නේ. අන්න ඒකයි මේකේ තේරුම. එතකොට ඇතුළට යොමු කරනවා. ඒ ඇතුළට යොමු කරනකොට කරගෙන ඇතුළට එහෙම යොමු කරගෙනයි ඊළඟට කරන්නේ සතෝ අස්ස සති සතෝ පස්ස සති. ඒ සිහියෙන් හුස්ම ඇතුළට ගන්නවා, සිහියෙන් හුස්ම පිට කරනවා. එතකොට දීගංවා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. දීගංවා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. දිග හුස්මක් ගන්නකොට දිග හුස්මක් ගන්නවා කියලා දන්නවා. කෙටි හුස්මක් ගන්නකොට කෙටි හුස්මක් ගන්නවා කියලා දන්නවා. මෙතන කොහෙවත් එක අරමුණක හිත පිහිටව ගැන කතා කරෙන්නේ නැහැ. අන්න ඒකයි තේරුම් ගන්න. ඊළඟට කියනවා සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමේති සික්කති. සබ්බ කාය කියන්නේ මොකක්ද? මුළු කයම, මේ නාසිකාග්‍රය නෙමෙයි මුළු කයම, මුළු ශරීරයම. සබ්බ කාය පටිසංවේදී සබ්බ කාය ඔව් පටිසංවේදී. මොකද්ද පටිසංවේදී කියන්නේ? ඒ වේදී කියන වචනේ තියෙන්නේ වින්දන වේදනාව. වේදනාව කියන්නේ මේ රිදෙනවා කියන එක නෙමෙයි. වේදනාව කියන්නේ වින්දන. මුළු ශරීරයටම, මේක සිංහලෙන් කියනවා නම් මුළු ශරීරයටම මේ හුස්ම ගන්නකොට දැනෙන්නේ කොහොමද කියලා බලනවා. හුස්ම පිට කරනකොට මුළු ශරීරයටම දැනෙන්නේ කොහොමද? එතකොට ඒ කාර්මෝණක පිටවීම අද්දෙතන තියෙන්නේ මුළු ශරීරයටම දැනෙන හැටි. මේ දැනෙන හැටි ගැදයි මේ හිත යොමු කරන්නේ. ඊළඟට පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමේති සික්කති. මොකද්ද පස්සම් බයං කියන්නේ? පස්සම් බයං කියන්නේ මේ ශරීරේ මාංශ පේශි තද වෙච්ච ඒවා බුරුල් කිරීම. මේ ශරීරේ මාංශ පේශි තද වෙච්ච ඒවා බුරුල් කරමින් හුස්ම ඇතුළට ගන්නවා. මේ ශරීරයේ මාංශ පේශි බුරුල් කරමින් හුස්ම පිට කරනවා. ඒ ඒ එහෙම මේ ශරීරේ බුරුල් වෙලා හිත සාන්ත තත්වයකට පැමුණුනහම තමයි සමාධියට සම්වැදෙන්නේ. ඒ සමාධියට සම්වැදෙනවා කියන්නේ පංච නීවරණ කියලා නීවරණ පහක් තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමෙද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඒ පංච නීවරණ හිතෙන් අහගුණාම තමයි විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියලා ධානාංග පහක් පහල. ඒ ධානාංග පහ ආපුවම තමයි පළවෙනි ධානයේ සම්වැදෙනවා කියන්නේ. ඒක අදිස්ථාන කරලා මම පළවෙනි ධානයේ සම්වැදේවා කියලා අදිස්ථානයකින් නෙමෙයි ඒකින්නේ. අන්න ඒකයි මෙතන මේ පංච නීවරණ හිතෙන් අහක් වීමෙන් තමයි ඒ ධානාංග පහල වෙන්නේ. ඒ ඔව ඔක්කොම වැරදියට තමයි අද හුගාද්දුනේ ගෙනියන්නේ මේ වැඩ. මෙතන මේ එක අරමුණක හිත පිහිටවීමක් මෙතන කොහෙවත් නැහැ. අන්න ඒක විශේෂයෙන් තේරුම් ගත යුතුයි. ආනාපාන සති කියන්නේ එක අරමුණක හිත පිහිටවීමක් නෙවෙයි. ඉතින් මේ තව මොකද ප්‍රශ්න තියෙනවද?
මං හිතන්නේ වෙලාව දැන් පහ පහ වෙලා අපි හැමදෙරෙන්නේ.
පහ පහ වෙලා?
එහෙමයි.
එතකොට දැන් ප්‍රශ්න අහන්න බෑ ඊට පස්සේ.
අපි තියෙන ප්‍රශ්න අපි හෙට දවසේදී අහමු.
මොකද?
ඊතුරු ප්‍රශ්න හෙට දවසේදී අහමු.
කියන්නේ හෙට?
එහෙමයි.
ආ දැන් ඒක මතක තියාගන්න කොතනද
කියන්නේ. එහෙමයි එහෙමයි.
ආ
හෙට අවසාන දවස නිසා කලින් ප්‍රශ්න පට අහංග.
මොකද්ද මොකද්ද?
හෙට අවසාන දවස නිසා
ඔව්
මේ ප්‍රශ්න උත්තර සෙෂන් එක ටිකක් වේලාසනින් පටන් ගමුද කියලා අහනවා.
මට ප්‍රශ්නයක් නැහැ වේලාසනින් පටන් ගන්න පුළුවා. ඒක නේ මං කල්පනා කරේ මේක අවසානෙටම යන්න කියලා.
ඉන්න පුළුවන්.
දැන් ගෙදර යන්න තියෙනවා.
කොච්චර වෙලා යයිද? කොච්චර වෙලාවක් වගේද? විනාඩි 10ක් 15ක්? විනාඩි 10ක් 15ක්?
මන් දන්නා ඉතින් ඕකේ ප්‍රශ්නේ හැටියටනේ. දැන් දැන් තව තියනවද? මෙයාට ප්‍රශ්න තියෙනවා වගේ මට පේන්නේ. මොකද්ද? දැන් සමාධියට යනකොට ඇස් දෙක පියා වණ්ඩම කියලා නීතියක් නැහැ. සමාධියට යන්න පුළුවන් ඇස් දෙක අරගෙන. ධානයට සම්බන්ධුනත් ඇස් දෙක අරලා තියෙන්න පුළුවන්. මොකද්ද මට ඇහෙන්නේ නැහැ කතාව.
දෙවෙනි තුන්වෙනි ධානවලදී පවා ඇස් දෙක අරගෙන ඉන්න පුළුවන්ද කියලා
අහනවා. දැන් මේ දැන් ඔය හතරවෙනි ධානයේට පස්සේ තියෙනවා අරූප සමාධිය කියලා. ඒ අරූප සමාධියට ගිහිනොත් ඇස් අරගෙන ඉන්න පුළුවන්. දැන් ආකාසානංචයතන කියන්නේ එයාට ඇස් අරගෙන හිටියත් මේ යම් යම් දේවල් පේන්නේ නැතුව යනවා. ඇස් අරගෙන හිටියත් පේන්නේ නැහැ. ඒ ඒ ඒ පේන්නේ නැති වෙනකොට ආකාශය විතරයි පේන්නේ. හිස් ආකාශය. ඒ ආකාසානංචයතනේ කියන්නේ ඒකයි. මෙතන මේ මේ ඇස් අරගෙනද ඇස් පියාගෙනද කතාව නෙමෙයි මෙතෙන්ද අවශ්‍ය කරන්නේ. මේ මොකක්ද ඒකට කියන්නේ මේ හිත කියන එකේ ක්‍රියාකාරීත්වය ගැන මම තව විස්තර කීවේ නැහැ. ඒ ක්‍රියාකාරීත්වය ටිකෙන් ටික නවතිනවා. මේ හිත කියන ක්‍රියාකාරීත්වය එන්නේන්ද අඩුවේගෙන යෑමක් මේ සමාධිය කියන්නේ. දැන් ওই පංච නීවරණ කියනෙවත් මේ හිතේ ක්‍රියාකාරීත්වනේ. ඒ ඒ පංච නීවරණ අඩුවේගෙන ගිහින් තමයි නැතු යන්නේ. ඒ වාගේම මේ මේ හිත කියන එක මම විස්තර කරන්න ඕනේ නැත්තම් මේක තේරෙන්නේ නැහැ. ඒ හිත කියන එක තව දුරට විස්තර කරපෙන් පස්සේ තමයි මේක තේරෙන්නේ. මේ ඒක විස්තර කරන්න ගියොත් නම් ඩිග වැඩි වෙනවා. ඒක අනාගතයට දාන්න පුළුවන්. ඒ මොකද මේ මේවා මේ දවසෙන් දෙකෙන් ඉවර කරන්නත් බෑ මං ඔව කතා කරන්න පටන් ගත්තොත්. ඉතින් ඒ නිසා මේ මම බොහොම ටිකයි තව ආර්ය අෂ්ටාංග මාර්ගයේ 6 වෙනි පියවර කතා කරුවෙත් නෑ, 7 වෙනි පියවර කතා කරුවෙත් නෑ, 8 වෙනි පියවර කතා කරුවෙත් නෑ. දැන් මනස කියන එක මම තේරුම් කරවන්නේ මනස කියලා වෙන කෑල්ලකුයි චිත්ත කියලා වෙන කෑල්ලකුයි තියෙනවනේ. ඒක කෑලි නෙමෙයි, ඇත්ත වශයෙන් ක්‍රියා. එතන ක්‍රියා. එතකොට ඒ මනසෙන් කෙරෙන ක්‍රියාව තේරුම් කරුවේ නැහැ. නිකන් මෙහෙම ක්‍රියාවක් වෙනවා කියන එක විතරයි අපි කියන්නේ. ඒව තේරුම් ගත්තාම තමයි මෙව හොඳට තේරෙන්නේ. නැතුව ඔය ටිකක් කියලා ඕක අවසන් කරන්න බෑ. මොකද දැන් හෙටද අවසන් මේක. එහෙමනම් හෙට තමයි මේ අනික් කැලලත් තේරුම් කරන්නම්. ඔයගොල්ලන්ට තේරෙයිද කියන එකයි ප්‍රශ්නේ. ඒ වුණාට තේරුම් කරන්න පුළුවන්.
එමනා හෙට උදේ ඉඳන් එක කරමුලු අපේ හැමදෙරෙන්නේ.
ඔව් හෙට උදේ මේ මං හිතනවා ඒවා තේරුම් කරන්න යනවා නම් හෙට උදේ භාවනා කිරීම වෙනුවට ඒක ගැන තේරුම් කරන එකයි හොඳයි. එතකොට ඒවත් හෙට උදේ කරලා මේ ඉතුරු කෑල්ල ඒ බලමු එක දවසින් ඉවර කරන්න පුළුවන්ද කියලා. මොකද්ද නෑ ඔය ප්‍රශ්නේ තියෙනේ? ඔය ප්‍රශ්න මොනවද? ගොඩක් කියන්නේ කීයක්ද
තියෙන්නේ?
ඉතින් ඒ ප්‍රශ්න හතර ඉවර කරුවොත් නැත්තම් හෙට ඕක කරන්න ගියොත් තව වෙලා යනවා. නෑ ඒවා සමහර විට දැන් ඔය සමහර ඒවාට මම උත්තර දීලා තියෙනවා.
ඒක මම අයින් කෙරුවා අපේ හැමදෙරම.
ඈ
ඒ ප්‍රශ්න මම අයින් කෙරුවා දැන්.
ආ මොකක්ද අනිත් ප්‍රශ්න?
මේ එකක් තියෙනවා මේකට අදාළ නැහැ ඒ තරම්ම.
ඈ
අද මේ දැන් කතා කරපු දෙයට අදාළ නැහැ. නමුත් අපේ හැමදෙරම ඊයේ කතා කරානේ කර්ම ඵල විපාක කියන දේවල් ගැන.
ඔව්.
ඒකෙන් අහනවා ගරු ස්වාමින් වහන්සේ සාසනික කටයුතු ධර්ම ප්‍රචාරක කටයුතු වලට බාධා වන පරිදි ක්‍රියා කරන අයට මොන වගේ කර්ම ඵල විපාක වලටද මුහුණ දෙන්න වෙන්නේ
මොනවා කිරීමෙන්ද
සාසනික කටයුතු ධර්ම ප්‍රචාරක කටයුතු
ඔව්
වලට බාධා වන පරිදි ක්‍රියා කළාම
ඔව්
මොන වගේ කර්ම ඵල විපාකද ඇති වෙන්නේ
ඒක නම් අවශ්‍ය ප්‍රශ්නයක් නෙමෙයි ඒකට කාලේ නාස්ති කරන්න ඕන නැහැ. ඒ කියන්නේ මේ එතන කිරෙන වැරදි ගැන කල්පනා කරුවොත් ඉතින් ඒවට වෙන විපාකත් ඉතින් තියෙනවා. ඒවා ඉතින් විස්තර කරන්න ඕන නැහැ. මොකක්ද ඊළඟ ප්‍රශ්නේ?
තව එකක් අහනවා ගරු ස්වාමීන් වහන්සේ සිහිය පිහිටවීම යනු අප එදිනෙදා කරන වැඩ කටයුතු සිහියෙන් කිරීමද එසේත් නැතිනම් මනසේ යන සිතවිලි හඳුනා ගැනීමද
මට නම් ඒක තේරුනේ නැහැ
සිහිය පිහිටවීම යනු
ඔව්
අප එදිනෙදා කරන වැඩ කටයුතු සිහියෙන් කිරීමද
ඔව්
එසේ නැතිනම්
ඔව්
මනසේ යන සිතවිලි හඳුනා ගැනීමද
ආ නෑ ඒක හොඳ ප්‍රශ්නයක් මේ මේ වෙන වැඩ කරනේ වදියා බැලීම නෙමෙයි මේ ඇතුලේ වෙන දේවල් ඒ වැඩ කරන අවස්ථාවේදී ඇතුලේ වෙන්නේ මොනවද Tamange හිතේ වෙන්නේ මොනවද ඒ වදියා බැලීමයි සතිපට්ඨාන කියන්නේ අද හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ නැගිටිනකොට නැගිටිනවා ඉඳගෙන ඉන්නකොට ඉඳ ගන්නවා ඒකයි කරන්නේ කියලා එහෙම එකක් නෙමෙයි මෙතන නැගිටිනකොට මගේ ශරීරයට මොකද වෙන්නේ මගේ ශරීරයට දැනෙන්නේ මොකද්ද මගේ හිතට එන්න මොකද්ද මේ මේ ආසාවද්ද තරහද්ද බයද්ද ශෝකයද්ද මගේ හිතට එන අදහස මොකද්ද ඒ වගේ ඒව තමයි සතිපට්ඨාන කියන්නේ සතිපට්ඨාන කියන්නේ මේ පිට වෙන දේවල් දිහා බැලීමක් නෙවෙයි ඒකයි මන්ත්‍රී පරිමුඛ සතින් උපට්ඨපෙත්වා කියන වචනේ තේරුම ඒකයි මේ පිට වෙන දේවල් දිහා බැලීමක් නෙවෙයි ඇතුළ වෙන දේවල් දිහා බැලීමක් මෙතන කරන්නේ. ඒකයි සතිපට්ඨාන කියන්නේ. අදේව ඔක්කොම වරද්දලා උගද්දෙනෙක් කරන්නේ. ඒක තමයි මේ හත්තර රහතන් වහන්සේලා නැත්තේ. බුදු රහතන් වහන්සේලා නම් ඉන්නවා. අන්න ඒකයි වෙලා තියෙන්නේ. නේද?
තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ සමත භාවනාව වැඩිීමේදී මෛත්‍රී බුද්ධානුස්සතිය කායානුපස්සනාව හෝ වේදනානුපස්සනාව යන මේවායින් එකක් පමණමද වැඩිය යුතු වන්නේ කියලා
මොකද්ද කරන්නේ
මට ප්‍රශ්නේ පොඩි කවලමකුත් තියෙනවා එයාල අහනවා සමත භාවනාව වැඩිීමේදී
ඔව්
මෛත්‍රිය බුද්ධානුස්සතිය
ඔව්
එතෙන්තම එයා අරගෙන තියෙනවා කායානුපස්සනාව හා වේදනානුපස්සනාව.
ඔව්.
අරගෙන අහනවා යන මේවයින් එකක් පමණද වැඩි යිතුවන්නේ කියලා සමත භාවනාව වඩද්දී.
මම දැන් ඒකත් හොඳ ප්‍රශ්නයක්. දැන් මම කීවා සමත භාවනාව කියන්නේ සමාධිය වැඩි වීම කියලා. ඒ සමාධිය වැඩි වීම කියන එක කරන්නේ මොකද්ද? පංච නීවරණ හිතෙන් අහක් කිරිය. පංච නීවරණ හිතෙන් අහක් කරපුවාම තමයි විතක්ක විචාර ප්‍රීති සුඛ කියන ධානාංග පහළ වෙන්නේ. මේ ධානාංග පහළ වෙන්නේ නැතුව සමාධියට යන්න බෑ. මේ ධානාංග පහළ වෙන්නේ නැතුව සමාධියට ගියා කියලා කිව්වොත් ඒක වැරදි. ඔය අදිස්ථාන කරලා සමාධියට යන්න බෑ කියන එකේ තේරුම ඒකයි. අදිස්ථාන කිරීමෙන් සමාධියට යන්න බෑ. සමාධියට යන්නේ පංච නීවරණ හිතෙන් අහක් කියලා. ඒ පංච නීවරණ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. කාමච්ඡන්ද කියන්නේ කාමයට තියෙන ආසාව. ඉන්ද්‍රයන් පිනවීමට තියෙන ආසාව. ව්‍යාපාද කියන්නේ අප්‍රිය දේවල් වලට තියෙන අකමැත්ත. තරහ එහෙම බය වීම. මේවා තමයි ව්‍යාපාද. ඊළඟට තීන මිද්ද කියන්නේ කම්මැලිකම නිදිමත ගැතිය. ඒ වාගේ තත්වයක්. උද්දච්ච කුක්කුච්ච කියන්නේ එක එක දේවල් ගැන හිත මේ තැවි. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා worry කියලා. worry කියන වචනෙට මම දන්නේ සිංහලෙන් මොකද්ද කියන වචන කියලා. කරදරකාරී සිටීම. ඔව් කරදර වීම. හිතේ කරදර ඇතිවීම. හිතේ කරදර මේ නිතරම හිතේ ඇතිවීම තමයි. එතකොට එතකොට උද්දච්ච කුක්කුච්ච කියේක. උද්දච්ච කියන්නේ හිත ඇවිස්සීම. කුක්කුච්ච කියන්නේ මේ මට මේ ගිය මේ මෙහෙම එකක් වුණා, මේ වගේ පාඩුවක් වුණා, එහෙම නැත්නම් මේ අතීතේ වෙච්ච දේවල් ගැන ශෝක වීම. ඒකයි මේ තීන මිද්ද. එතකොට අනාගතයේ වෙන දේවල් ගැන ශෝක වීම, බය වීම, අනාගතේ මෙහෙම වෙයි කියලා. ඒව තමයි මෙතන මේ උද්දච්ච කුක්කුච්ච කියන්නේ. ඊළඟට විචිකිච්ඡා. විචිකිච්ඡා කියන්නේ සැකය නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් තේරුම් කරන්නේ සැකය කියලා. සැකයක් නෙමෙයි විචිකිච්ඡා කියන්නේ. මේ හිතට දෙකට බෙදිලා, හිත දෙකට බෙදිලා දෙපැත්තට අදින එක. මම ඒක තේරුම් කරවා ඉස්සල්ලා නේද? ඒ හිත දෙකට බෙදිලා, ඒ කියන්නේ මනස එක පැත්තකට අදිනවා, චිත්තය අනිත් පැත්තට අදිනවා. ඒකයි විචිකිච්ඡා කියන්නේ. එතකොට ඒ විදිහේ විචිකිච්ඡාව නැතිවීම තමයි ඒකාග්‍රතාව කියන්නේ. ඒකාග්‍රතාව කියන්නේ දැන් දෙකට බෙදිච්ච හිත එකක් වෙනවා. ඒකයි ඒකාග්‍රතාව. එක අරමුණක හිත පිහිට වීම නැහැ. මේ දෙකට බෙදිච්ච හිත එක කොටසක් සම්පූර්ණම නැතුව යනවා. ඒක තමයි පංච නීවරණ කියන්නේ. ඒක කොටසක්. ඒ කොටස තමයි ඔය ඉංග්‍රීසියෙන් ඉමෝෂන් කියන්නේ. ඒ ඉමෝෂන් කියන කොටස සම්පූර්ණම නැතුව යනවා. ඒ පළවෙනි ධානයට එනකොට ඒ ඉමෝෂන් ගිනව නැහැ. ඒ නිසායි මේ ඒකාග්‍රතාව කියන්නේ. එතකොට එහෙම නිශ්චල තත්වයකට හිත පැමිණීම තමයි මේ පළවෙනි ධානයට සම්වැදෙනවා කියන්නේ නිශ්චල තත්වයක්. එතකොට මොකද ප්‍රශ්නේ? හරිද දැන්?
ඒකෙම අහනවා මේ භාවනාව වැඩිීමේදී ආනාපාන සතියට පෙර සමත භාවනාවක් වැඩිම අනිවාර්යද කියලා.
සමත භාවනාව තියෙන්න ඕනේ. සමත භාවනාව කරන්නේ නැතුව ප්‍රඥාවක් ලබන්න බෑ. සමතයයි ප්‍රඥාවයි එකට යන දෙකක්. ඒක සූත්‍රවලම කියලා තියෙනවා.
ඊළඟට කියනවා ස්වාමින් වහන්ස, මෛත්‍රී භාවනාවේදී සැප ඇති අයෙක් සැප වැඩි වේවා කියා සිතන්නේ නැතිව ඔවුන්ගේ ලෞකික අදහස් යටපත් වේවා.
මොනවා වේවා?
ලෞකික අදහස්.
ඔව් යටපත් වේවා.
වේවා.
ආන්නේ යටපත් කතාවත් වැරදි කතාවක්. යටපත් කියන එකේ තේරුම දැන් මෙතන රොඩු කියනවා නම් ඒවා අතු ගාලා මේ පැදුර යටට දාන අන්න ඒකයි යටපත් වෙනවා කියන්නේ යටටපත් කරනවා එහෙම කරලා හරියන්නේ නැහැ රොඩු එළියටම දාන්න ඕනේ මේ පැදුර වස්සක මේ මේ රොඩු ටික දැම්මම එතන සුද්ධ කෙරුවා නෙමෙයි ඒ හිත සුද්ධ කරනවා කියන්නේ ඒ පංච නීවරණ එළියටම දැමීම යටපත් කිරීමක් නෙමෙයි ඒ යටපත් කිරීම කියන එකම වැරදි කතාව තාවකාලිකවත් යටපත් කරන්නේ පිටතම එළියට දාන්න හිතෙන් අහක් කරන්න ඕන නමුත් ඒ අහක් කරුවට ආයෙත් රොඩු වැටෙන්න පුළුවන් නෑ නෑ ඒ වෙලාවට අයින් කරනවා නෙමෙයි කොයි වෙලාවටත් ඒක අයින් කරන්න ඕන ඒ ඒ අයින් කරලා මේ නමුත් තමන් වැරදියට කල්පනා කරන්න පටන් ගත්තොත් ආයසරයක් රොඩු වෙනවා ඒ නිසා තමයි සමාධියෙන්ම අවසන් කරන්න බෑ කියන්නේ සමාධිය කියන්නේ తాවකාලික පිරිසිදුකමක් తాවකාලික පිරිසිදුකම කියන්නේ මේ යටපත් කිරීමක් නෙමෙයි ඒක සම්පූර්ණයෙන්ම අයින් කරන්න පොඩු ටික දැන් මේ එක දවසක් අතු ගාලා මේක පිරිසිදු කරන්න බෑනේ ඉස්සල්ලා එක දවසක් අතු ගාලා පිරිසිදු කරනවා අනිත් දවසේ ආයෙත් රොඩු වැටෙනවා එතකොට අනිත් දවසෙත් ආයෙත් අතු ගාලා පිරිසිදු කරන්න ඒ වාගේ එකක් මේ සමාධිය කියන එක ප්‍රඥාව ආවට පස්සේ තමයි ආයසරයක් අපිරිසිදු වෙන්නේ නැත්තේ ඒ ප්‍රඥාව ඇති කිරීමට තමයි විපස්සනා භාවනා කියන එක කරන්නේ සමත භාවනාව తాවකාලිකයි නමුත් රොඩු එළියට දාන්න ඕනේ රොඩු එළියට දාන්න නැතුව පිදු පැදුර යට තියා ගැනීම නෙමෙයි සමාධිය කියන්නේ සමාධියනොත් සම්පූර්ණව පිරිසුදු කරන්න ඕනේ. නමුත් නැවත අපිරිසුදු වෙන්න පුළුවන්. නමුත් ප්‍රඥාව ලැබුණාන් පස්සේ ආයසරයක් අපිරිසුදු වෙන්නේ නැහැ. අන්න ඒකයි වෙනස. දැන් වෙන මොනවද
තියෙන්නේ? නෑ මෙතන අහන්නේ අපේ හාමුදුරුවනේ මෛත්‍රී භාවනාව වඩද්දී.
ඔව්.
ඒ ඇයිට ඇති සැප වැඩි වේවා කියලා හිතන්නේ නැතුව
එහෙනම් මුෘතිය.
එයාලගේ ලෞකික අදහස් යටපත් වෙනවා කියලා මම දැන් මෙතන අදහස් කරේ නැති වේවා, ඔවුන් නිවන් මාර්ගයට යොමු වේවා කියලා හිතන එක ගැන අදහස් අහන්නේ.
ඒව නිකන් කියන වචන විතරනේ ඔතන තියෙන්නේ. දැන් එහෙම වේවා කියපුවම ඒක නැතු වෙනවද? දැන් අර දුක් විඳින සත්‍යෝගේ දුක නැති වේවා කියපුවම ඒව නැතු වෙනවද? එහෙම නැතු වෙන්නේ නැහැ. තමන්ගේ බීතිවිල්ලෙන් මේ ලෝක පිරිසු කරන්න බෑ. එහෙමනම් බුදුහාමුදුරුවෝ පිරිසු කරන්න ඕනේ මුළු ලෝකෙම. ලෝකෙ පිරිසු කරන්න බෑ. බුදුහාමුදුරුවන්වත් බෑ ඒක කරන්න. බුදුහාමුදුරුවෝ කීවේ පිරිසිදු කරන පිළිවෙල මං කියලා දෙන්නම් උඹලට. නමුත් උඹලා තමයි ඒක පිරිසු කරගන්න ඕනේ. ආ මේකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. නැත්තම් බුදුහාමුදුරන්ගේ එහෙම බලයක් බුදුහාමුදුරන්ට නැහැ මේ ලෝකෙ පිරිසු කරන්න. ඒ බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙම කොච්චර දේවල් කරුවද? අර කවුද මේ කවුද ගෝලයා මේ
දේවදත්ත.
හා
දේවදත්ත.
මොකක්ද? දේවදත්ත. දේවදත්ත වදින්නේ. දේවදත්ත මේ හොඳ මිනිහෙක් උනායි. දේවදත්ත විතරක් නෙමෙයි ඉතින් තවත් නරක මිනිස්සු හිටියලා බුදුහාමුදුරුවෝ පිරිනම් බාන කොට මේ ලෝකෙ පිරිසු කරන්න බුදුහාමුදුරන් බෑ. බුදුහාමුදුරුවන්ගේ වැඩේ පාර පෙන්නන එක පමණයි. මෙන්න මේ විදිහටයි මේක හිත පිරිසුදු කරන්නේ. උඹලට ඕනනම් කරපල්ලා, එපා නම් නිකයිද පල්ල. මේ දුක් විඳපල්ල. ආන් එකයි බුදුහාමුදුරන්ගේ දේශනාව. අනුන්ගේ හිත පිරිසුදු කරන්න බුදුහාමුදුරන්ට තියා කාටවත් බෑ. තමන්ගේ හිත තමන් පිරිසු කරගන්න ඕනේ. අන්න ඒකයි මේකේ තේරුම. ඒ නිසා ඒ කියන වචන එතන මෛත්‍රී භාවනාවෙදි ඕන කරන්නේ ඒ කරුණාව පුරුදු කරන්න. අර දුක් විඳින සත්වයේ දුකෙන් මිදේවා කියන්නේ ඒක හිතාපුවාම අරගොල්ලන්ගේ දුක් මිදලා යනවා නෙමෙයි. එහෙම නෙමෙයි. තමන් හිතන හිතවිල්ලක් පබනායි මෙතන තියෙන්නේ. අනුන්ගේ දුක් මිදේවා කියන එකෙන් තමන්ගේ හිතේ කරුණාව කියන එක දියුණු වෙනවා. තමන්ද බලයක් ඉන්නේ නැහැ මේ මෛත්‍රී භාවනාව කරනකොට. මෛත්‍රියෙන් කරන්නේ තමන්ගේ හිත පිරිසිදු කිරීමක්. මිසක් අනුන්ගේ හිත පිරිසිදු කිරීමක් නෙමෙයි. ඒ නිසා ඒ හිතවිල්ලයි මෙතෙන් ඕන කරන්නේ. එච්චරද ඉවරද? දැන් එතකොට හෙට පුළුවන් එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉතුරු කොටස තේරුම් කරලා දෙන්න. ඒක තේරුම් ගැනීම ටිකක් අමාරුයි. ඒ වුණාට ඉතින් මම තේරුම් කරන්න. තේරෙන ආයත තේරෙයි. එච්චරයි. අනිත් එක පටිච්ච සමුප්පාදය ධර්මකට තේරුම් කරු. ඒක තේරුම් ගැනීමේ අමාරුව තමයි තියෙන්නේ. අන්නේක ඉවරයිනේ. දැන් ඉතින් අපේ ධර්ම සාකච්ඡාවේදී හිත ඥානය තරමකට දියුණු වෙන්න ඇති කියලා හිතනවා. ඒ වගේම හිතේ යම්කිසි අඩුපාඩුකම් තිබුණා නම් ඒවා දුරු වේවා. ඒ වගේම දැන් මේ රැස් කරගත්තා වූ සියලු පින් මියගේ ඥාතීන් සිහි කරගෙන ඒ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වේලා සීල සංසාර දුකින් මිදී අමා මහ නිවන්ස ලබත්වා කියන කරුණා චේතනාවෙන් පින් අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතීනම් ඕතු සුඛිතාං ඥාතී.